అలి సబ్రీ అధికారణ మాత్తుమ
గారు కథానాయకత్వమని విషిబన ఆండుక్రమ వ్యవస్థా సంశోధనే సంబంధేన్ వ్యవస్థా కెటుంపత అపి గసట్ పత్రే పలకరం లభువా ఏ పలకరం లభువే ఏ పలకరం లభువే గారు కథానాయకత్వమని అపి జనాధిపతి వర్ణటి అనవస్థావేది సహా మా మతివర్ణటి అనవస్థావేది పెహదిలను ప్రకాశ కర తితియా దహనమన వ్యవస్థావ ఇవత్ కర్లా మేరటే జనాధిపతివర్య సత్వ తిబెన సహా మేరటే విధాయకే సంపూర్ణ బలతల జనాధిపతివర్యాట సహా కెబినెట్ మండలట యలి లబా దెనవా కియన ఎక ఏ అనువ తమై అపి ఎమ నీత్యానుకూల లెస నీత్యానుకూల లెస నీతి హదన క్రమవేదయక్ తియెనవా ఏ క్రమవేదయ తమై కెబినెట్ మండలే విసిన్ ఎమ మనత్ కెటుంపత అనుమత కరాట పాస్సే ఏక ఇదిరిపత్ కర్నవా గెసట్ కిరీమ సందహా గెసట్ కర్లా జనతావట మాస దేక కాలయక్ లబా సత్య దేక కాలయక్ లబా దేనో ఏ కాలే లబా దున్నట పాస్సే జనతావట పుల్వాంగ ఉంగే అదహాస్ ఇదిరిపత్ కరన్న ఈట పాస్సే ఏ కాటహారి పుల్వాంగ ఉసావి అన్న ఉసావి గిహిల్లా 39 దినేక్ ఉసావి గియా ఇన్ అనతురువ అదవన కొట ఉసావియెన్ తమంగే క్రియాపద పాటి ఇదిరిపత్ కర్లా తీనో ఏ అనువ అదవన కొట అపి ఇదిరిపత్ కర్లా తీనో పదాస్ కెటుంపత ఏ కెటుంపత సందహా విశేషేన్మ మహాజనతావగే సహా వివిధ పార్శ్వంగే అదహస్ అరగెన శ్రేష్టాధికరణే డిటర్మినేషన్ నికట ఎహాగియ విశేష యోజన రాష్ట్ర గినల తిబినవా అపి ఒబతుమాగే గారు ఒబతుమాగే అవధానేట ఇదిరిపత్ కరణవా ముళిమ్మ ఇదిరిపత్ కరణ పాలాత్ కెటుంపదట సంశోధన గారు నీతిపతితుమా మార్గే శ్రేష్టాధికరణే వేత ఇదిరిపత్ కల ఏ శీలమ యోజన అపి కెటుంపత్ అవస్థావేది నెవత ఇదిరిపత్ కరణవా ఏ సంబంధం అద దినేక బెదా దీమట అపి బలాపొరత్తు వినో ఏహా సమానోమ విశివన ఆండుక్రమ వ్యవస్థ పిలిబందవ శ్రేష్టాధికరణే నడు తీందువ ఈయే దిన ఒబతుమా విసిన్ లబాదున్న ఏ అనువ పెహదిలోమ కీల తీనవా కర్ణు హతరకట అటత్వ అనికుత్ సియలు దేవల్ పునేన్ దేక బహుతరేకింగ్ ఇదిరిపత్ కరన్న పులువాం కీల ఏ అనువ అపి కటకుత్ కర్ల తీనవా విశేషేన్మ తున్వన వగంతియ సహ పశ్వన వగంతియ తున్వన వగంతియ సంబంధేన్ దానట మాత్ అపి కమిటీ అవస్థావేది యోజన ఇదిరిపత్ కర్ల తీనవా ఏ యోజన వల్ట అనువ జనాధిపత్యమాగే బలతల వల్ట సాధారణ మతివర్ణయ పవత్తిమ సందహా అవశ్య వటపిటావ సలసాదీమ కీనక అపి అతులత్ కర్ల తీనవా పశ్వన వగంతియట అనువ శ్రేష్టాధికరణే సదహన్ కర్ల తీనవా జనాధిపతివరయాగే దూరే అతులత ఎతుమా విసిన్ గన్నం లబన యమ్ యమ్ క్రియాపటిపాటి పిలిబందవ అధికరణట యామట హకీ కేన ఏ కొట్ట సత్యా గన్నై కియలా ఏ అనువ ఏ అనువ అపి సంశోధనయ గెనల్లా ఏ సందహా తీన బలతల ఏ విధియటమ తీయా పురవశ్యాట లబా దెనవా ఇట పాస్సే పార్లమెంటు విసురువీమ సందహా ఔరుద్ధక కాలయక్ తిబునే 19ట పెర ఏ కాలే 19 ఔరుద్ధు హతరమారకట వెన్ కర్ల తిబునా నమూత్ శ్రేష్టాధికరణ యోజనాకరణ అవురు దెకహమారకట తియన్నై కీలా అపి ఏ యోజనావ శ్రేష్టాధికరణ ఇట పెరమ లబాదీల తిబున ఏ అను అపి జనతావట కందీలా ఏ అవశ్య దేవల్ అవశ్య పరిధి సంశోధనే కర్ల తీనో ఇట పాస్సే విసిదేవన వగంతి అనువ ప్రకాశ కర్ల తీనవా మతివర్ణ అవస్థావకది మతివర్ణ కుమసారీశ్వరయా విసి నియమకరణ లబన యామ్ నియమయాన్ ఏ విధియటమ క్రియాత్మక కిరీమట రాజేట అయాత్ జనమాధ్య ఆయతన బెందిల తీనోయి కీలా ఏ సంబంధేను తేయాకార్యమే పవత్వగిన అన్న అపి బెందిలిన్నో ఏ అనువ జనమత విచారణకట యామట అవశ్య కర్ణు దెకాయి అపిట కరన్న బరీ కీల కీల తీయన్నే ఏ దెక్క నిసి పరిధి శ్రేష్టాధికరణ తీందువట అనువ సంశోధనే కర్లా నీత్యానుకూల దశ పణత్కెటుం పతక్ ఎహమనత్తాం వ్యవస్థ సంశోధనయ గిటుకలుగత్తే ఉత్తే కెసేద ఏ ఆకారేట కటకుతు కిరీమట రజ్యాక్ వశేన్ అపి కటకుతు కరణమై కేనక మమ గారు కథానాయకతుమా ఇదిరియట ప్రకాశ కల దీన్నో ఏ అరుణామ శ్రేష్టాధికరణయ పవా కీల తీయనవా హదిసి పనత్ సంబంధేన్ ప్రశ్నన్నే ఎయ ఒయ కియన ఆకారేట బిల్లెక్ నవే ఏ హదిసి పనత్ సంబంధేన్ నికం పనత్ గేన్న బే శ్రేష్టాధికరణయట ఇదిరిపత్ కర్ల శ్రేష్టాధికరణే మతే వివసల వితరయ ఏ పనత్ గేన్నటోన ఎహమ క్యూవత్ మేరటే పై 24 హో దవస్ తునక్ కాలే కతులత ఏ అనువ ఏ సంబంధే సలకా బలల అపి మహజనతావగే హందట కందీలా ඒ සම්පූර්ණදේ ඉවත් කරගෙන හදිසි පනත් සීමා කරලා තියෙනවා හදිසි ආපදා තත්ත්වයකදී සහ ජාතික ආරක්ෂාව ඉදිරියෙන් සම්බන්ධයෙන් විතරක් කියන්න. ඒක අපිට ශේෂ්ඨාධිකරණය කරන්න පුළුවන් කියලා තියෙද්දි ජනතා හඳට අපි කන් දීලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ හා සමානවම තවත් ඊට වැඩගත් කරුණක් තියෙනවා. ඒ තමයි විශාල යෝජනාවක් කරා විගණනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. විගණනය සම්බන්ධයෙන් එහෙම බය වෙන්න දෙයක් නැහැ. විගණක පනතේ ඒ ප්‍රතිපාදනයේ විදියටම තියෙනවා කියලා. නමුත් ඒ අවශ්‍ය සංශෝධන අපි නැවතත් කරලා අර 19 තිබුණු ප්‍රතිපාදන ඒ විදියටම විගණනය සම්බන්ධයෙන් යලි ස්ථාපිත කරලා තියෙනවා. ඊට පස්සේ ගරු කතානායකතුමනි, ඒ හා සමානවම දැන් මේගොල්ලෝ විශාල වශයෙන් විවේචනය කර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දූර සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කියලා ප්‍රකාශ කරලා තිබුණත් මහජන හඬට කන් දීලා නැවත වතාවක් කැබිනට් මණ්ඩලයේ 30කටත් කැබිනට් නොවන මන්ත්‍රීවරුන් 40කටත් සීමා කරන්නත් අපි යෝජනා කරලා තියෙනවා. ඒ අනුව මේ සියලු යෝජනා ජනතාවට අවශ්‍ය විදියට අපි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගරු කතානායකතුමනි, මේ අලුතින් බිල් එක්ම වන්නට පටන් ගත්තට ඇත්ත වශයෙන්ම මේ රටේ ගරු කතානායකතුමනි 1978 ව්‍යවස්ථාව මේ රටට ගෙනාවේ වෙන කවුරුවක්වත්
නෙමෙයි.
ගරු අමත්තුමනි, ඔබතුමන් ඉතාම පැහැදිලිව විග්‍රහය කළා ඔබතුමන් මෙන් දැන් අනුගමනය කරන යන මේ ක්‍රියාපටිපාටිය. ඒ අගය කරන අතර අපට පුවත්පත් වලින් දැනගන්න ලැබී තිබෙනවා මුල් කැටුම්පතේ නොතිබුණු සමහර කරුණු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය යෝජනා කරනවායි කියලා. එහෙමකුත් නැද්ද?
එහෙම කිසිවක් නැහැ. මම ඔබතුමාගේ අවධානය
දෙන්න.
මම ඔබතුමාගේ අද ලබා දෙනවා ඔබතුමන්ලාට අපි යෝජනා කරන කමිටු අවස්ථාවේ තියෙන යෝජනා මොනවද කියන එක පිළිබඳව. ඒ සියල්ලක්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තියෙනවා ඔබතුමාට පේනවා ඇති. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ ඔබලමන් ලබා දුන්නා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන්ම හඳුනාගෙන තියෙනවා ශ්‍රේෂ්ඨ කීයකටද මේක සම්බන්ධ කියලා. ඒ ශ්‍රේෂ්ඨවලට අනුකූල අනනුකූල කිසිවක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි ඔබතුමන්ලාගේ ආණ්ඩුව එක ඉදිරිපත්
කළා. මෙහෙමයි, අපි දැක්ක පුවත්පත් වලින්
මගේ කතාවේ වෙලා
මුල් කෙටුම්පතේ නොති
ඒකට පිළිතුරු දුන්නනේ ඔබතුමාට.
ඔව්, කතාවෙන් පස්සේ අහන්න මම උත්තර දෙන්නම්. මගේ කතාව කරගෙන ගියාට පස්සේ මම පිළිතුරු දෙන්නම්.
ඒකේ පිළිතුරු දුන්නනේ ඔබතුමා. මම ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණා. එතුමා සහතික කළා කිව්වා එහෙම එකක් ගේන්නේ නැහැ කියලා. ඒ ඇති. ඔව්, හර්ෂණ සිල්ලමතුමා.
ගරු කතානායකතුමා, ගරු අධිකරණ ඇමතිතුමා පැහැදිලි කරනකොට කිව්වා උසාවියෙන් දීපු තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අවුරුදු 4 2 හමාර කරනවා කියලා. කරුණා කරලා ගරු ඇමතිතුමා මට විනාඩි දෙකක් දෙන්න. හරි, පැහැදිලි කිරීමක් මෙතන අවශ්‍යමයි. අවශ්‍යමයි ලේසි. ඒ කියන්නේ 19 ව්‍යවස්ථාවේ තියෙන අපි මේක පැත්තකින් තියලා මේ ලොජිකේ කතා කරමු. 19 ව්‍යවස්ථාවේ තියෙන ගරු ඇමතුමා කිසි විදියකට පාර්ලිමේන්තුව අවුරුදු 4 යනකම් විසිරුවන්න බෑ කියලා. දැන් අපිට හේතු ගන්නන දේ තමයි ඒ 4 නෙවෙයි 2 වෙනකම් අඩු කරා කියලා.
ඔව්.
නමුත් ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ 20 සංශෝධනයේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. පාර්ලිමේන්තුවේ විසර්ජන පනත දෙපාරක් පරදුනොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හරින පොඩක් ඉන්නකො, කරුණාකර අහගෙන ඉන්නකො, කරුණාකර අහගෙන.
ඔබතුමාගේ කතාවේදී කියන්නේ ඒක.
ඊට පස්සේ ජනාධිපතිතුමාට පොඩ්ඩක් ඉන්න. මේක පැහැදිලි කරගන්න.
ගරු මන්ත්‍රීතුමා.
හරි පොඩ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාවේදී ඔබතුමා කියන්න. ඊට පස්සේ මම පිළිතුරු දෙන්න.
පොඩ ගරු කතානායකතුමා මේක කියනවා පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසිරුවා හැරියොත් පමණයි ඊළඟ පාර්ලිමේන්තුව විසිරවන්න බැරි අවුරුදු 2
තමයි කිව්වා. ඔව්, අලි සබ්දියමතුමා උත්තර දෙන්න.
ගරු ගරු මන්ත්‍රීතුමා මම
සභ්‍යමත්තුමා කතා කරන්නේ
ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට යෝජනා කරන්නේ නැ පොඩ ඉන්න ගරු ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ඔබතුමාගේ අවස්ථාවේදී
කරුණාකරමැතුමාට කියන්න
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාවේදී ඔබතුමා කතා කරන්න ඒ සියලු දේවල් සටහන් කරගෙන අපි පිළිතුරු කකාවේදී ප්‍රකාශ කරන්නත් අන්දර පෙර කරුණා කරලා එක මේම එකක් වෙන්නේ නැහැ අවුරුදු දෙකක් මාර වෙනකන් යනවා ගරු
ඔබතුමා කතාවේදී උගන්න you want to disturb him you want to disturb me yeah yeah you take back yeah ali
garu kata kata garu kata nayaka thumai maitha
etakota api ahanne sarala prashna e kiyanne sabha
obathumage prashne kiyanne dan oy deela tiyenne
avurudu 5k me parliamentowa giyot avurudu 5k parliamentowa giyot ekena janadhipathiwaraya visin kalin visiruwe naththam ඊළඟ පාර්ලිමේන්තුව මේක නේ ඉක්බිති පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක විසිරුවා හරින්න පුළුවන් කියලා. එතකොට ඒකයි හරිද? ඒකයි 19 අවුරුදු 4 හමාර දෙකම
ඔබතුමායි කතාවේදී කියන්නේ. ඔබතුමායි කතාවේදී ගන්නද? ඔබතුමා කතා කරනවනේ. ඔබතුමායි කතා කරනවනේ. සබ්‍රිය මුතුමාට බාධා කරන්න එපා.
අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමයට අනුව ව්‍යවස්ථාවේ හතර ව්‍යවස්ථාවේ ප්‍රකාශිතවම සඳහන් කරලා තියෙනවා මම ඔබතුමාට උත්තර දෙන්නම් ඔබතුමා කතාවෙන් පස්සේ රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජන රජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ කියන එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එසේ සඳහන් කරලා තියෙනවා නම් ගරු ජනාධිපති ගරු කතානායකතුමනි ඒ ආකාරයට විය යුතුයි. එහෙම නැත්නම් කොහොමද මේ රට පාලනය කරන්න කියන එක පිළිබඳව විශේෂයෙන්ම 1978 ව්‍යවස්ථාව මේ විපක්ෂයේ ඉන්න අය තමයි ඉදිරිපත් කරේ. ඔවුන්ගේ වෙන කවුරුවක් ඇත්ත ඉදිරිපත් කරපු දෙයක් නෙවෙයි 1978 විධායක ව්‍යවස්ථාව ඉදිරිපත් කරාට පස්සේ 17 වෙනි ව්‍යවස්ථාව
අනුකුමාර දිසානායකතුමා
කියන ඉදිරිපත් කරා 18 වෙනි
ගරු ඇමතුමා ගරු ඇමතුමා ඔබතුමාගෙන් පොඩි දැනගන්න දැන් අපි මේ සිවුර තියෙනවා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත්ේ සංශෝධන දැන් මේ සිවුර තිබෙනවා මේ සංශෝධන වලට අමතරව වෙනස් සංශෝධන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවද? මේ දැන් අපි වෙත ලබා දී ලේඛනයක් තිබෙනවා.
මේ අවස්ථාවේදී මම රජය නියෝජනය කරමින් අධිකරණ මැතිවරණ වශයෙන් කිසිවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයිට ඇරුණම. නමුත් අපි දෙවන වර කියවීමේදී වෙනත් දේවල් පෞද්ගලිකව ඔබතුමා
ගන්න ඉදිරිපත් කර තිබෙන මේ ඉදිරිපත් කර තිබෙන සංශෝධන වලට අමතරව රජයේ වශයෙන් වෙන කිසි සංශෝධනයක් අමතුමයි. ඒකට මේ සංශෝධන සම්පූර්ණම ඉදිරිපත් කළා තිබෙන එක.
අද ලබා දීලා තියෙන එක සම්පූර්ණ ඉදිරිපත් කරලා තියෙන එක ඊය ලීගල් ඩ්‍රාෆ්ට්මන් මාර්ගෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා.
හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි එමතුමා.
ඒ අනුව ඉතාමත්ම පැහැදිලි කරු කතානායකතුමනි 1978 ව්‍යවස්ථාව තමයි සාන්ද්‍රණයෙන් වැඩිම ව්‍යවස්ථාව. 2017 ව්‍යවස්ථාව ගෙනල්ලා ඒ බලය අගමැතිතුමාට ගන්න උත්සාහ කරා. 18 වෙනි ව්‍යවස්ථාවෙන් කරේ 17 ව්‍යවස්ථාවෙන් ලබාගත් ඒ බලය නැවත ජනාධිපතිවරයාට ලබා දීම 19 වන ව්‍යවස්ථාවෙන් නැවත කරේ ඒ 18 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබා දීලා තිබුණු ඒ බලය යලිත් වතාවක් අගමැතිතුමාට අරගන්න. ඒ අනුව සාන්ද්‍රණය අතින් බැලුවම ගරු කතානායකතුමනි 1978 ඒ ව්‍යවස්ථාව තමයි වඩා බලගතුම ව්‍යවස්ථාව. ඊට වඩා අඩු බලයක් තමයි 20න් පස්සෙත් ජනාධිපතිවරයාට හම්බු වෙන්නේ. ඒ ඉඳ මේ නැති බලයක් ආරෝපණය වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට ජනතාව විසින් ලබා දීපු බලය තමයි යලිත් ලබා දීම සඳහා අපි උත්සාහ කරන්නේ. ඇත්ත වශයෙන්ම 17 වන ව්‍යවස්ථාව ගෙනාවේ ජනතාව වෙනුවෙන්ද? 19 වන ව්‍යවස්ථාව ගෙනාවේ ජනතාව වෙනුවෙන්ද? නෑ. 17 වන ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවෙත් 19 වන ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවෙත් එක පුද්ගලයෙක් හිටියා අගමැති හිරව හැටියට. ඒ වෙන කවුරුවක්වත් නෙමෙයි. එතුමන්ලාගේ නායකයා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ මහත්මයාට මේ රටේ ජනාධිපතිවරයෙක් වශයෙන් තේරුවාපත් කරගන්න බැරි හින්දා දෙවතාවක්ම පෙරදුණු හින්දා ජනාධිපතිවරයාගේ බලය කුමන්ත්‍රණයකින් ලබා ගැනීම සඳහා තමයි 17 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. ඒක තමයි ඇත්ත. ඊට පස්සේ නැවත වතාවක් ඒ වෙලාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තමයි මේ රටේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරියගේ බලය තමන් වෙතට ගන්න තමයි 17 වන ව්‍යවස්ථාව ගෙනාවේ. 18 වන ව්‍යවස්ථාවේදී ප්‍රායෝගිකව මේක කරගන්න බෑ කියලා තේරුම් ගත්තට පස්සේ හිටපු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා 18 වන සංශෝධනය ගෙනල්ලා නැවත වතාවක් ජනාධිපතිවරයාට තියෙන බලතල ජනාධිපතිවරයාලේ ලබා ගත්තා. ආයෙත් ඒ පෙරදිච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයා නැවතත් අගමැති වෙලා ආයෙ කොල්ල කන්න උත්සාහ කරා ජනාධිපතිවරයාගේ බලතල. මම මේ අවස්ථාවේදී ඔබතුමාගේ මම ඔබතුමංගාගේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීපු නඩු තීන්දුව. ඒ නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කරනවා ගරු කතානායකතුමනි, කෙටුම් පතේ සඳහන් කරලා තිබුණේ ජනාධිපතිවරයා කැබිනට් එකේ නායකයත් නොවන බවට. 19 ගෙනාවේ එහෙමයි. කැබිනට් එකේ නායකයා හැටියට සඳහන් කරලා තිබුණේ අගමැතිතුමාව. ජනාධිපතිතුමාට කැබිනට් එකේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වෙලා ඒක ගලවලා දුන්නා. මෙම තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කතා කරලා කිව්වේ. The people in whom sovereignty is reposed, having made the president at the head of the executive in terms of Article 30 of the Constitution, entrusted the president the exercise of the executive power, being the custodian of such power. If the people have conferred such power on the president, it must be either exercised by the president directly or someone who deserves derives authority from the president. There is no doubt that the executive powers can be distributed to others via the president. However, if there is no link between the president and the person exercising the executive power, it may amount to a violation of the mandate given by the people to the president. If it is inalienable sovereignty of the people which they repose on the president in trust in exercise by any other agency or instrument who do not have any authority from the president, then such exercise would necessarily affect the sovereignty of the people. Eken sadahan karanne garu kathanayaka tumani, janata paramaadhipathya araksha kirima sadaha nam ජනතාව විසින් මේ පරමාධිපත්‍යයේ විධායක බලය ලබා දීලා තියෙනවා නම් ගරු ජනාධිපතිතුමාට ඒ ජනාධිපතිතුමාගේ ඒ බලය ක්‍රියාත්මක විය යුත්තේ ජනාධිපතිවරයා හරහා මිසක වෙන අනිත් ආයතන මගින් නෙවෙයි කියන එක. ඒ හින්දා ජනාධිපතිවරයාට තියෙන බලය ඒ ආකාරයටම තියාගන්න ඕන කියලා තමයි 19 වන සංශෝධනයේ 2015 කිව්වේ. ඊට පස්සේ ලහිලයියෙන් ඒක හරිගැස්වීම සඳහා කොමිටු අවස්ථාවේදී සංශෝධන ටිකක් ගෙනල්ලා ඒ හැදුවා 19 වෙනි ව්‍යවස්ථාව. ඒ 19 ව්‍යවස්ථාව කියලා කියන්නේ අර කියපු ආකාරයට මේ දෙකේම සම්මිශ්‍රණයක්. එක්කෝ විධායක ජනාධිපති බලය විධායක ජනාධිපතිවරයාට තියෙන්න ඕන, එහෙම නැත්නම් වෙන එක්කෙනෙකුට තියෙන්න ඕන. මේ දෙකේම මිශ්‍රණයක් ආවා, හයිබ්‍රිඩ් ක්‍රමයක්. ඒ හයිබ්‍රිඩ් ක්‍රමයේ හේතු කොටගෙන තමයි ඒක තමයි ගරු හිටපු ජනාධිපතිතුමා කියන්නේ එක බස් එකයි ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි. අපිට පේනවා පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙන දේවල් හැම දෙනාම අත හොද ගන්නවා. මම ඒකට සම්බන්ධ නැහැ, අරය සම්බන්ධ නැහැ කියන එක. ඒ අනුව පෙනෙනවා මේ ක්‍රමයට තවදුරටත් ඉස්සරහට යන්න බෑ. ඒ ක්‍රමය අපි නවත්තන්නට ඕන මේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට නම්. මේක අගමැති රනිල් මැතිතුමාව බලය ලබා දීම සඳහා කරපු කුමන්ත්‍රණයක් මිසක රටේ ජනතාව ගැන හිතලා කරපු දෙයක් නෙවෙයි කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ හින්දා මම ඔබතුමන්ගේ ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරනවා මේකට සම්බන්ධ වෙච්ච නිර්මාතෘවරුන්ගේ ප්‍රකාශ 19 සම්බන්ධයෙන්. හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා මේ රටට කරන්න පුළුවන් හොඳම දේ තමයි 19 ඉවත් කරනකයි කියන එක. ඒ හා සමානවම වෙන කවුරුත් නෙවෙයි ඕගොල්ලන්ගේ ආකිටෙක් ඕකට සම්බන්ධ වෙච්ච හිටපු ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේ කිව්වේ මේක මෙච්චර නරක කියලා මමත් බලාපොරොත්තු වෙන්නේ මේක එච්චරම නරකයි කියලා. මේ නරක වෙච්ච දෙයක් අපි මොනවද තියාගන්නේ දෙයියනේ. If I heard Mr. Sumandiran properly, he himself also told the same thing. This is a stopgap arrangement. It has to proceed with a new constitution. At the absence of a new constitution, 19 cannot stand alone කියන එක. ඉතින් මේකට සම්බන්ධ වෙච්ච මිනිස්සු මෙහෙම කියනවනම් අපි මොකද්ද මේක ආරක්ෂා කරන්න මෙච්චර දඟලන්නේ? ඒ හින්දා අපි ඔබතුමන්ලාගෙන් අහනවා මේක එක වගන්තියක් තියනවද? 78 නොතිබුණු. එක වගන්තියක් තියෙනවද 78 ජනාධිපතිවරයාට නොතිබුණු ඊට වඩා ඉහළින් දෙන එක. මේක 78 ජනාධිපතිවරයාට වඩා අඩු බලයක් තමයි මේක තියෙන්නේ. ගරු විපක්ෂ නායකතුමා ඉන්නවා මෙතන. මම එතුමාගෙන් අහනවා මේ රටේ මීට වඩා සාන්ද්‍ර විධායක ජනාධිපතිවරයා හැටියට කටයුතු කරපු කීප දෙනෙක් හිටියා. ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අවුරුදු 11ක් ආණ්ඩු කරා. ගරු ප්‍රේමදාස මැතිතුමා අවුරුදු 4ක් ජනාධිපතිවරයා හැටියට හිටියා. මේ මීට වඩා බලගතු ව්‍යවස්ථාවක් යටතේ. ඊට පස්සේ ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අවුරුදු 6ක් හිටියා. ඩී.බී. විජේතුංග මහත්මයා අවුරුද්දක් හිටියා. ඉතින් ඒ හැම දෙනාම ඒකාධිපතියෝද? කතානායකතුමා අපේ විපක්ෂ නායකතුමාගේ පියත් ඒකාධිපතියෙක්ද? ඒක බොරුවක්. ඉන්දා මේ බලයේ තිබුණු පමණින් ඒකාධිපතියෙක් වෙන්නේ නැහැ. බලයේ ක්‍රියාත්මක වන අයුරින් තමයි ඒකාධිපතියෝ වෙන්නේ. ඒ ඉන්දා මම කියනවා මේක ඒ විදියට හඳුනා ගන්නට එපා. බලය තිබුණයි කියලා බලය ඔබතුමාගේ කතාවෙත්
just a very quick comment.
Yes.
මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඇයි ඔබතුමා මේ ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා?
ඒක මම බලා ගන්නම්. මම කියලා. හරි, පාඩිය. අපි ඒක බලා ගන්න. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. අපේ අගමැතිතුමා මේ ඉන්න කාන් එතුමාට කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඕගොල්ලෝ ඇයි කිඹුල් කඳුළු හෙලන්නේ කියලා අපි අහන්න කැමති.
එතුමාට
බලය ලැබෙන්නේ ජනතාවගෙන්. එතුමා තමයි මේ රටේ ජනතාවගේ හදවතේ ජනාධිපති.
මම උත්තර දෙන්න නැගිටින්න එතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මම නෑ ගරු කතානායකතුමනි, මම අහන්නේ ඇයි ගරු අග්‍රාමාත්‍යතුමාට යම් සීමිත බලතල ප්‍රමාණයක්, මේක විහිළුවට කරන යෝජනාවක් නෙවෙයි, ඇයි යම් සීමිත බලතල ටිකක් ඇයි ලබා
නොදෙන්නේ? ඒකට අගමැතිතුමා තමන්ගේ කතාවේදී පිළිතුරු දෙයි. මම ඔබතුමාගෙන් අහනවා ඔයිට වඩා බලයක් ඔබතුමාගේ පියා මේ රටේ අගමැති හැටියට අවුරුදු 11 තියෙද්දි තිබුණේ ඔය බලයම තමයි. ඔබතුමාගේ පියා නාම මාත්‍රික අගමැති කෙනෙක්ද? නෑනේ. ඔබතුමාගේ පියා වැඩ කරා. අපේ අගමැතිතුමා ඊට වඩා දහගුණයක් වැඩ කරලා මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳනවායි කියන එක මම කියන්නට ඕන ඔබතුමාට.
ඔව්, විපක්ෂ නායකතුමා.
ගරු
මගේ පියා අවුරුදු 10 මාරක් රාම මාත්‍රික අගමැති හැටියට හිටියා. අවුරුදු 10 මාරක්.
ඔව්.
ඒක නෙමෙයි මම අහන්නේ. මම අහන්නේ කතානායකතුමනි, ඇයි ඔබතුමන්ලාට යම් සීමිත බලතල ප්‍රමාණයක් ගරු අග්‍රාමාත්‍යතුමාට ලබා දෙන්න
බැරි? හරි, වාඩි වෙන්න. පිළිතුරු දෙනකොට මම උත්තර දෙන්න. ගරු එයින්දා ගරු කතානායකතුමනි, බලය තියෙන බලය අනුව තමයි ඔය විධායක ජනාධිපති ක්‍රමය තිබුණත් නැති වුණත් සමහර අය විධායක ජනාධිපති ක්‍රමය නැතුවත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1977 තෝරගත්තේ විධායක ජනාධිපතිවරයා හැටියට නෙවෙයි. එතුමාව තෝරගත්තේ සාමාන්‍ය වෙස්ට් මිනිස්ටර් ක්‍රමය හැටියට, අගමැති හැටියට. එතුමා ඒක උපයෝගී කරගෙන එතුමා හිතුවා 6-5 කවදාවත් අපිට නැති වෙන්නේ නැහැ කියලා ඡන්ද ක්‍රමය වෙනස් කරා, විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරගත්තා. ඒ හින්දා ඒ අයගේ අතේ තමයි තියෙන්නේ. පුද්ගලයෙකුට පීයක් ලබා දුන්නා නම් ලෝවලින් හදන්න බඩ කපා ගන්නවද, අනිත් මිනිහට අරනවද, අනිනවද, නැත්නම් පාන් කපනවද කියලා එතුමා තීරණය කරන්න ඕනේ. ඒ වෙනුවට ලෝයෙන් හදන පීය ප්ලාස්ටික් වලින් හදලා ප්‍රශ්න විසඳන්න බෑ. ඒ හින්දා ඒ පුද්ගලයාට අනුව ඔහු එය නිසි පරිදි කළමනාකරණය කරගන්න ඕනේ. කළමනාකරණය නොකරගත්තොත් අවුරුදු පාට පස්සේ ජනතාවට මුණ දෙන්නට ඕන. දුර කාලයෙන් පස්සේ නඩුවලට මුණ දෙන්නට ඕන. ඒක තමයි. ඒක ඒ හින්දා මේකට මේ බය වෙන්න දෙයක් නැහැ. මේකට මොකටද බය වෙන්නේ? මේ බය වෙන්නේ මේ රට ගැන හිතලා නෙවෙයි. බය වෙන්නේ වැඩක් නොකර නැවත වතාවක් ජනතාව ඉදිරියට ගිහිල්ලා කියන්න දෙයක් ඇතිකොට වැඩ නොකරන කකුලෙන් අදින්න තමයි මේ උත්සාහ කරන්නේ. නැතුව මේ ජනතාවට තියෙන ආදරයට නෙවෙයි කියන එක මම යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, දැන් අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අරගෙන බැලුවම 19 වන ව්‍යවස්ථාවට අනුව 19 වන ව්‍යවස්ථාවට අනුව ගෙනාපු මේ සංශෝධනයෙන් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවක් හදලා තියෙනවා. දැන් මේ ව්‍යවස්ථාදායක සභාවේ 5 දෙනෙක්ව තෝරගන්නට ඕන. අගමැතිතුමා හා විපක්ෂ නායකතුමා එකතු වෙලා 5 දෙනෙක්ව යෝජනා කරන්නට ඕන. දැන් මේ පැහැදිලිවම කියනවා, එහෙම යෝජනා කරාට පස්සේ ජනාධිපතිවරයා විසින් ඔවුන්ව තෝරාපත් කරගත්තේ නැත්නම් සති දෙකකින් ඔවුන් නිතරම ඉබේම තීරීපත් වෙනවා කියලා. නමුත් ජනාධිපතිවරයා අගමැතිවරයාට සහ විපක්ෂ නායකයාට එකතු වෙලා ඔවුන් යෝජනා නොකරොත් කොහොමද පත් කරගන්න කියන එක පිළිබඳව කිසිම ප්‍රතිපාදනයක් නැහැ. එතකොට ඒක යෝජනා නොකරා නම් මේ සම්පූර්ණ ව්‍යවස්ථාදායක සභාවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒක හදනකොට ඔවුන් හිතුවා හැමදාම සම්බන්ධන් කරු හිටපු විපක්ෂ නායකතුමයි රනිල් වික්‍රමසිංහ මහත්මයායි හැමදාම අගමැති හා විපක්ෂ නායක වෙලා ඉඳී කියලා. ඉතින් මේක ක්‍රියාත්මක කරන්න බැරි ව්‍යවස්ථා සංශෝධනයක් මේ ගෙනල්ලා තියෙන්නේ. ඒ හින්දා තමයි අපිට පේන්නේ මේක ගෙනාපු අය මේකෙන් ආපස්සට යන්නේ කියන එක අපිට හොඳටම පේනවා. ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා තවත් ප්‍රායෝගිකව කළගත හැකි කරුණු රාශියක් පිළිබඳව. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන්ම දැන් 19 යට ඇති ගැටලු රාශියක් ගැන
නායකතුමනි, මම ගරු ඇමතිතුමාට මතක් කරන්න කැමති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා හැටියටත් මම විපක්ෂ නායකවරයා හැටියටත් අපි දෙගොල්ලෝ එකට වැඩ කටයුතු කරා. අපි දෙගොල්ලෝ එකට ඒපු නම් ටික අනුමත කරා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒතර කොහොමද ඔබතුමා මේ තර්කයක් ගොඩනගන්නේ මේ දෙපැත්තක දෙන්නේ හිටියේ කියලා මේක කරන්න බැහැ කියලා.
එහෙනම් ඒක නොවුනොත් මොනවද කරන්න පිළිබඳව මේක ප්‍රතිපාදන නැහැ කියන එක. ප්‍රතිපාදන නැහැ කියන එකයි කියන්නේ. මේ ප්‍රතිපාදන ඔබතුමාගේ කතාවේද කියන්නේ?
ගරු කථානායකතුමනි, මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා හැටියටත් මම විපක්ෂ නායකවරයා හැටියටත් ව්‍යවස්ථාදායක සභාවේ අපි දෙගොල්ලෝ එකට වැඩ කටයුතු කරා. කරාද නැද්ද ඔබතුමා
කියන්නකෝ.
ඔබතුමා ඔළුව වන්නනවා. ඔබතුමා මේ ඔබතුමා තමන්ගේ අගමැතිතුමාට ගරු කරලා මේ යෝජනා ඉදිරිපත් කරන්න. මේ තමන්ගේ අගමැතිතුමාට ගරු කරලා යෝජනා ඉදිරිපත් කරන්න. තමුන්නාන්සේ එතුමාව පියන් කෙනෙක් කරලා තියෙන්නේ.
ඔබතුමාගේ පිළිතුරු කතාවේදී කියන්න. ඔබතුමාගේ පිළිතුරු කතාවේදී අලි සබ්‍රි අමතුමා කතා කරන්නේ.
ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ
බාධා කරන්නේ නැතුව
මට කතා කරන්න.
විපක්ෂ නායකතුමා
කතා කරන්න වාදක.
ඔබතුමා බාධා කරනවායි
මම. කථානායකතුමනි, මම යෝජනා කරන්නේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාව පියන් කෙනෙක් කරන්න
බයි කියලා. ඔබතුමා පිළිතුරු දෙන්න. පිළිතුරු කතාවේදී කතා කරන්න.
ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති.
ඔව් ජොන්සන් හොයන්න යමු.
කථානායකතුමනි, අධිකරණ ඇමතිතුමා මේ පනත ඉදිරිපත් කරනවා. මේ විපක්ෂ නායකතුමයි මේ අනිත් අය කරන්නේ මේක බාධා කරන එක. මේක නම් ඕන තරම් තියන වෙලාව කතා කරන්න. මේකට ඉඩ දෙන්න එපා. මේ ෆ්ලෝ එක හරියට යද්දී බාධා කරන වැඩ කරන්නේ.
මෙතුමා බාධා කරන්න එපා. ඒකයි මේ කියන්නේ. ඒක ඔය විපක්ෂ නායකතුමා කියන්නේ. ඔබතුමා බාධා කරනවද නැද්ද කියන්නේ. ඔබතුමාට ඕන මේක බාධා කරන්නද?
මම කරන්නේ අගමැතිතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක.
ඒක මේගොල්ලන් කරගනි.
අපි කරගන්නම් ඒක.
හරි හරි.
අපි බලාගන්න ඔබ වාඩි වෙන්න.
හරි.
ඔබතුමා වාඩි. ගරු විපක්ෂ නායකතුමා වාඩි වෙන්නකෝ.
වාඩි.
හරි. හරි. අලි සබ්‍රිය මහත්මයා කතා කරන්න.
කථානායකතුමනි, මම විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මා විශේෂයෙන්ම විපක්ෂ නායකතුමාගේ මම ඉල්ලා සිටිනවා මේ කතාවට ඇහුම්කන් දීලා ඔබතුමාගේ අවස්ථාවේදී ඔබතුමා කතා කරන්න. ඔබතුමාගේ අදහස් කියන්න. මොකද්ද මේ?
මේ මාතෘකාව වාඩි ගන්න.
එහෙනම් විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ආරක්ෂක ධූරය දරන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා. දැන් ඔබතුමාගේ අවධානයට මම යොමු කරනවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර ආයන්න ව්‍යවස්ථාව. හතර ආයන්න ව්‍යවස්ථාවේ තා පැහැදිලිව සඳහන් කරනවා රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. එහා සමානවම 30 වගන්තියේ ප්‍රකාශය සඳහන් කරනවා මේ රටේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද විධායකයේ ප්‍රධානියාද ආණ්ඩුවේ ප්‍රධානියාද සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයාද වන්න ඕන කියලා. නමුත් ඔබතුමන්ලා ගෙනාපු දානමුණු සංශෝධනයේ එතුමාට ඔබම තර්ක කරනවා සමහර වෙලාවට ආරක්ෂක ඇමති ධූරය දරන්නට බෑ කියලා. එහෙනම් මේ ව්‍යාකූලත්වයක් තියෙනවා. කොහොමද මේ රටේ ආරක්ෂාවට සම්බන්ධ වෙච්ච සේනානායකයාට ආරක්ෂක අමාත්‍ය ධූරය දරන්න බෑ කියලා කියන්නේ? ඉතින් මේක අරගෙන යන්න පුළුවන්ද? මේවා හිඳ තමයි අපි මේ දකින නාඩගම දකින්නේ. මේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ කොමිසමේදී මිනිස්සු ඇවිල්ලා එකිනෙකාට බෝලේ පාස් කරගන්නවා. අවසාන වශයෙන් ජනතාවට වෙච්ච සංසිද්ධිය අපි හැමෝම දන්නවා. ඒ හින්දා ඒහා සමානවම මම ඔබතුමාගේ ගරු අධිකරණයේ අවධානය ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරනවා. අවුරුදු 4 මාරක් තිස්සේ මේක විසිරුවන්න බෑ කියලා, 3-2ක් නැතුව විසිරුවන්න බෑ කියලා නීතියක් ගෙනාවා. ලෝකෙ කිසිම රටක් තියෙනවද ඔය වගේ නීතියක් ගෙනාපු? කිසිම රටක් නැහැ. ඒ කියන්නේ අකමැති වුණත් අගමැති ජනාධිපති බලෙන් එකට ජීවත් වෙන්නට ඕන. එහෙම ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම කරන්න කියලා තමයි මේක උනේ. ඒින්ද මේක වෙනස් කළ යුතුයි. ඒ හින්දායි අපි ගේන්නේ නැතුව මේ බලය ලබා ගැනීම සඳහා නෙවෙයි කියන එක පැහැදිලිවම සඳහන් කරන්නට ඕන. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපි කියන්නට ඕන හදිසි පනත් සම්බන්ධයෙන් විශාල උද්ඝෝෂණයක් කරා. අපි එය ජනතාවගේ හඬට කන් දීලා මං කියපු ආකාරයට ඉවත් කරගෙන සීමා කරලා තියෙනවා ජාතික ආරක්ෂාවට සහ ආපදා තත්ත්වයකට විතරක්. විශේෂයෙන්ම මා තවදුරටත් ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරනවා. දැන් මේ 19 සංශෝධනය ඔය කියන තරම් මහා ලොකු දෙයක් නම්, ඇලඩින්ගේ පුළුම පහනක් වගේ අපේ ප්‍රශ්න ඔක්කොම විසඳුවා නම්, අපි කල්පනා කරලා බලන්නට ඕන පහුගිය අවුරුදු 5ක කාලය තුළ ඒ 19 ව්‍යවස්ථාව යටතේ මේ රට පාලනය කරපු ඔය යහපාලනය කියන ආණ්ඩුව ලබාගත් ප්‍රගතිය. එහෙමයි මේක බලන්න ඕනේ. අවසාන වශයෙන් මේ සියලු දේවල් කරන්නේ ජනතාවට සේවය සලසන්න. ජනතාවට සලසපු සේවය කොහොමද බලන්නේ? ආර්ථික වර්ධනයේ වේගය දිහා බලන්න. 7.3ක ආර්ථික වර්ධන වේගය 2.3ට බැස්සුවා ඔන්න ඔය 19 ව්‍යවස්ථාව යටතේ. මංගාව තියෙනවා මත්ද්‍රව්‍ය දාපු නඩු අලුත් පොලිස් කොමිසමෙන් ආරක්ෂා ඉවර අඩු වුණාද වැඩි වුණාද කියන එක. 2015 නඩු 7270යි, 2016 නඩු 8040යි, 2017 නඩු 10782යි, 2018 නඩු 14643යි, 2019 නඩු 16524යි. 100-250ක වර්ධනයක් තියෙනවා කුඩු නඩු. එතකොට ඊට පස්සේ 2009 ගරු කතානායකතුමනි, 2009 ප්‍රභාකරන් ඝාතනය කරලා 2009 මැයි මාසේ 21 වෙනිදායින් පස්සේ මේ රටේ කිසිදු ත්‍රස්තවාදී සිද්ධියක් සිද්ධ වුණේ නැහැ. නමුත් ගිය අවුරුද්දේ ඔබ දැක්ක අවුරුදු 10කට පස්සේ ප්‍රථම වතාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් මේ රට ලක්ුණා. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයේ හින්දා මේ රටේ සාමය හෙම්පිරීම නැති වෙලා ගියා. ඒකට වග කියන්නෙත් ඕන ඔය 19 සංශෝධනේ. එතකොට ජාතික ආරක්ෂාව ලැබිලා නැත්නම්, ජාතික ආර්ථිකය කඩාකප්පල් වෙලා තියෙනවනම්, රටේ ජනතාවගේ ආරක්ෂාව සනාථ වෙලා නැත්නම්, කුඩු කාර්යෝ වැඩි වෙලා තියෙනවනම්, මොකටද මේ 19 ව්‍යවස්ථාව? මේ ව්‍යවස්ථාවෙන් කරපු දේ මොකද්ද? ඔය 19 ව්‍යවස්ථාව කියන ආකාරයට මහ ලොකු ප්‍රශ්න වලට කිසිම විසඳුමක් හම්බුනේ නැහැ. ඒකෙන් කරේ එකම දේ තමයි අර කියපු ආකාරයට ත්‍රිජු තීන්දුව తీරන ගන්න බැරි එක බස් එකකට ඩ්‍රයිවර්ස්ලා දෙන්නේ දාපු එක. එක්කෙනෙක් ඇක්සලරේට් කරනවා, තව එක්කෙනෙක් බ්‍රේක් ගන්නවා, එක්කෙනෙක් රෑට ඉදිරිපත් කරනවා, ඊළඟ දවසේ අනිත් එක්කෙනා ආයෙ ඉවත් කරගන්නවා. ඒ අපි දැක්ක මේ නාඩගම. තවදුරටත් මේක බවත්වගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ අගමැතිතුමා සම්බන්ධයෙන් අපි දන්නවා එතුමාට දැන් අද වෙනකොට ලංකාවේ වැඩිම මිනිස්ට්‍රිස් ටික තියෙන එතුමා යටතේ. එතුමාගේ ඒ පළපුරුද්ද තුල එතුමා කළ යුතු දේවල් හා කළ හැකි දේවල් සියල්ල කරලා මේ රට නැවත
නායකතුමනි, මෙතුමා අගමැතිතුමාට වක්‍රාකාරයෙන් කොන්දොස්තර කියන එහෙම කියන්න හොඳ
නැහැ. ඒ ඔබතුමා ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඔබතුමා මේ බාධා කරන්නේ නැතුව ඉන්න.
ගරු අග්‍රාමාත්‍යතුමා, අපේ
ඔබතුමා තනතුරට අගෞරවයක් ඒක. මේ සභාවේ බාධා කිරීම.
නිවාසමැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, අපේ නිවාස සංවර්ධනමැතිතුමා, එතුමා නාගරික සංවර්ධනමැතිතුමා, බුද්ධ ශාසනමැතිතුමා, එතුමාට තමයි මේ ආණ්ඩුවේ තියෙන බලගතම අමාත්‍යංශ සියල්ල තියෙන්නේ ගරු අගමැතිතුමා යටතේ කියන එක අපි කියන්නට ඕන. ඒින්ද එතුමා ගැන බලාගන්න අපි 150ක් මෙහෙ ඉන්නවා. ඕගොල්ලෝ කැඳ බලන්න වෙන්න එපා. එතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන් මිසක් ඔය වගන්ති වලින් නෙවෙයි. එතුමාට 17-19 කුමන්ත්‍රණ ඕනේ වැඩ කරන්න. ඒ වැඩ කරපු ආකාරයට දිගටම වැඩ කරලා එතුමා මේ රට නැවතත් සුඛිත මුදිත කරනවායි කියන එක ඔබතුමාගේ වචන වලින්ම කියන්නට ඕන අපි. එහෙනම් ගරු මැතිතුමනි, මම ගරු කතානායකතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි කල්පනා කරලා බලන්න ඕනේ ඔය 19 ඔච්චර හොඳ නම් ඔය 19ට මූලික වෙච්ච අයට වෙච්ච ඉරණම මොකද්ද කියන එක. එක්කෙනෙක් තමයි ලංකාවේ ඇත්තෙත් නැහැ ගිහිල්ලා ගරු ජනාධිපතිතුමාට දෙවනි වතාවත් ඡන්දය ඉල්ලන්න බැරි වාතාවරණයක් උදා කරා පව් ඒ මනුස්සයා. ගරු ඊට පස්සේ ගරු අගමැතිතුමා තමන්ගේ කොළඹ ඡන්දය ඉල්ලලා පැරදුනා. ගරු කතානායකතුමා සම්පූර්ණයෙන්ම විශ්‍රාම ගියා. ඉතින් 19 ඔච්චර හොඳනම් ඔයකට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට ඔය වැනි ප්‍රතිඵලයක් ලබා දෙයිද?
සෝනලින් බණ්ඩාර මන්ත්‍රීතුමා.
අර කතානායකතුමනි මේක ඉතා වැදගත් ඉදිරිපස්නයක්. එතුමා කිව්වා 19 නිසා ඇතුණු ඉරණම ඇත්තම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ 19 ඉඳ තමයි ජනාධිපති.
හරි. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා කරගෙන යන කතාව.
ගරු ඊට පස්සේ ගරු කතානායකතුමනි අපි නැවත බලන්නට ඕන ඔය කියන තරම් වූ ස්වාධීන දේවල් ඔය 19 න් පස්සේ සිද්ධ වුණාද කියලා. මැතිවරණ ස්වාධීන කොමිසම් හැදුවලු. මැතිවරණ ස්වාධීන ඊට ඉස්සෙල්ලා ස්වාධීන නැද්ද? අවුරුදු 10 මේ රට බේරගත්තු සහ මේ රට යුද්ධයේ ඉවර කරලා තස්තවාදයේ මුල්දින් පාවදම්පු විධායක ජනාධිපති ධූරය තුමාව පරද්දයක් කරන්න පුළුවන් ස්වාධීන මැතිවරණයක් 2015 තිබ්බේ නැද්ද? මේගොල්ලෝ ඇවිල්ලා මොනවද කරේ? ඇවිල්ලා මෙතනින් ස්වාධීනයි කියලා බොළු අලංකාරයක් ලබා දීලා කොමිටු අවස්ථාවේදී සංශෝධන ගෙනල්ලා සුප්‍රීම් කෝට් එකත් මගහැරලා මෙතනට ගෙන ආපු නීතිය හින්දා අවුරුදු 3ක් තිස්සේ තාම පළාත් සභා මැතිවරණය පවත්ව ගන්න බෑ. අවුරුදු 1.5ක් තිස්සේ පළාත් පාලන මැතිවරණ පවත්ව ගන්න බැරි වුණා. එහෙනම් මේක බොරුව කරන්නේ. හැමදාම බොරුව. ඒ හින්දා මේ එක එක නීති ගෙනල්ලා අලංකාර කරලා බිල්ඩින් හදලා කීප දෙනෙකුට රස්සා දුන්නයි කියලා ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමන්ලාට තිබුණු ඒ සම්පූර්ණ ස්වාධීනත්වය වෙන විදියකට නවත්තලා ඡන්දේ තියන්න බැරි වාතාවරණයක් උදා කරලා දුන්නේත් ඔය ආපාලන ආණ්ඩුවම තමයි කියන එක අපි මතක් කරලා දෙන්නට ඕන. ගරු කතානායකතුමනි දැන් විගණනය ගැන විශාල ප්‍රකාශ රාශියක් කරා. විගණන කොමිසම ඉදිරිපත් කරන එකෙන් අදහස් කරන්නේ විගණන ඉවත් කරනවා කියන එක. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීරණය හොඳට කියවලා බලන්න. ඉතාමත්ම පැහැදිලි විගණනාධිපතිවරයා මේ ලංකාවේ ලන්දේසි යුගයේ ඉඳලා විගණනය සිද්ධ වෙනවා. විගණනාධි දෙපාර්තමේන්තුවේ ඒ විදිහටම තියෙනවා. විගණනාධිපතිතුමා ඒ වැඩේ ඒ විදිහටම කරනවා. විගණන කොමිෂමෙන් කරේ ඔවුන්ගේ විනය පාලනය. ඒක ඉවත් උනායි කියලා විගණනේ ඉවත් වෙන්නේ නැහැ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ ඉතාමත් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. විගණක පනතක් තියෙනවා. ඒ හා සමානවම දැන් ප්‍රසම්පාදන කොමිසමක් කියලා තියෙනවා. මොකද්ද මේ ප්‍රසම්පාදන කොමිසම මේ අවුරුදු පහට කරේ? ප්‍රසම්පාදන කොමිසම ඉවත් වෙච්ච ගමන්ම ප්‍රසම්පාදනය නිකන් අපිට ඕන විදිහට කරන්න පුළුවන්ද? ගරු කතානායකතුමනි 1996 අපේ තියෙනවා ගයිඩ්ලයින්ස්. 2006 ගයිඩ්ලයින් තියෙනවා. දැන් උනත් ඕනම ප්‍රසම්පාදනයක් ඒ ගයිඩ්ලයින්ස් වලට අනුව ටෙන්ඩර් කඳවන්නට ඕන. කැබිනට් අපොයින්ටඩ් සබ් කමිටි එකක් දාන්නට ඕන. ටෙක් එකට ඉදිරියට යන්නට ඕන. ඒ සම්බන්ධයෙන් අවසාන වශයෙන් තීරණයක් ගන්නලා ඒකෙන් අසාධාරණයට පත්වන මිනිස්සුෙකුට යන්නට පුළුවන් අභියාචන මණ්ඩලය. ඒ සියල්ල ඒ ආකාරයටම තියෙනවා. එය නැවත යන්නට ඕන කැබිනට් එකට. ගක් වෙලාවට මේවා ගිහිල්ලා ඉවර වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ.
ඒ මාට වෙන් කරපු කාලය අවසානය ගිනින්.
යා.
You 10 more minutes, sir. 10 more minutes to the Honourable Minister.
Thank you.
10 more minutes.
I will finish this and you can speak. ගරු කතායෙන් පස්සේ මගේ කතාව යනවා. After that, ගරු කතානායකතුමනි මට ඒ ලැබුණු මම ස්තුතිවන්ත වෙනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට ඒ මිනිත්තු 10ක් වැඩි දුර ලබා දීම සම්බන්ධයෙන්. දැන් විශේෂයෙන්ම මම සඳහන් කරනවා දැන් විපක්ෂ නායකයා පුලපුල විපක්ෂ නායකතුමා පුලපුල ප්‍රකාශ කරනවා අගමැතිතුමාට ඕන අවස්ථාවක් ඉවත් කරන්න පුළුවන් කියලා. අගමැතිතුමා ඊට ඉස්සෙල්ලත් 78 ඉඳලා තුයස් කරන්න පුළුවන්. නමුත් ඉවත් කරාට නැවත කවදද පත් කරන්න පුළුවන්? පාර්ලිමේන්තුවේ වැඩිම බහුතරයකේ කැමැත්ත දිනාගත්ත පුද්ගලයාට තමයි ජනාධිපතිවරයා හැටියට පත් ජනාධිපතිවරයාට පත් කරන්න පුළුවන් අගමැතිවරයා හැටියට. අපේ ගරු අගමැතිතුමාට 150ක බහුතරයක් තියෙනවා. වෙන කවදද පත් කරන්න පුළුවන්? ඒ හින්දා ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒක අපි බලාගන්නම් අපේ ප්‍රශ්න. ඒ හින්දා ගරු මැතිතුමනි ඒහා සමානවම දැන් අමති මණ්ඩලයට සීමා තිබුණා කියලා කිව්වා. පෞගේ දිනයක මෙතනදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළා විපක්ෂයෙන්. ඉදිරිපත් කරලා ඇහුවා 1978 ඉඳලා වැඩිම හිටපු එක එක අමතිවරුගේ ප්‍රමාණය මේ ලංකා ඉතිහාසයේ වැඩිම අමතිවරු ඉඳලා තියෙන්නේ 1900 2015 2019 අතර මේ 19 යටතේ 94 දෙනෙක් ඉඳලා තියෙනවා. මොන බොරුවක්ද මේ? එයින්ද මේ මේ ඔක්කොම සම්පූර්ණ බොළුව. ඊට පස්සේ කරු තව ඉතාමත්ම වැදගත් දෙයක් මම කියන්නට ඕන. දැන් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න සඳහා තිබුණු බලය ලෝකේ කිසිම තැනක අවුරුදු 4මාරක් පාර්ලිමේන්තුවක් බලෙන් තියාගෙන ඉන්නට බෑ. තුනෙන් දෙකක් නැතුව. තුනෙන් දෙකුත් ඕනේ. කොහෙද ඒක තියෙන්නේ? සාමාන්‍ය සාධාරණ බහුතරයකින් පවා සාමාන්‍ය බහුතරයකින් පවා විසිරුවා හරින්න බැරි ක්‍රමයක් යොදවාගෙන හිටියා. ඒ හින්දා තමයි ඊශ්‍රායලයේ 2019 අවුරුද්දේ තුනක් පැවැත්තුවා.
Thank you, sir. Honorable, just a clarification. There seems to be some confusion with regard to president's power to dissolve after 2.5 years. In the English and the Sinhala, there is some inconsistency. I'm only asking because you said all of the committee stage amendments are on the table. You might have to consider some slight adjustments. Yeah. Will you give us an opportunity even outside to bring that to your notice? Thank you.
ඒ අනුව ඉතාමත්ම පැහැදිලි 2019ට පෙර තිබුණු අවුරුද්ද අවුරුදු දෙකහමාරට ගෙනල්ලා තියෙන්නේ. ඒක ඒ විදිහටම ඉෂ්ට කරගන්නම්. ඒක යම් කිසි වරදක් තියෙනවා නම් කතා කරලා විසඳ ගන්න පුළුවන්. දැන් no problem at all in that. So that's I'll talk to you after this. එන්න මම ඉතාමත් පැහැදිලිව කියන්නට ඕන ඊශ්‍රායලයේ ඡන්දය බහුතරයක් හදාගන්න බැරි පීටු වුණ අවස්ථාවේදී තුන් වතාවක් ඡන්දය තියලා දැන් ආණ්ඩුව පීටුවගෙන තියෙනවා. එංගලන්තයේ විශේෂයෙන්ම යුරෝපියන් යුනියන් එකෙන් ඉවත් කිරීම සඳහා ඇතිවෙච්ච ගැටුමේදී පාර්ලිමේන්තුව පොරොක් කරා ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙලා එංගලන්තයේ කිව්වා මේ දින 90කට පාර්ලිමේන්තුව පොරොක් කරන එක කරන්න බෑ කියන එක. ඊළඟ දවසේම ඒ තීන්දුව අරගෙන පාර්ලිමේන්තුව පොරොක් කරගෙන ආපසට අරගෙන නමුත් හිටපු බොරිස් ජොන්සන් අගමැතිතුමා සම්පූර්ණ පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. අලුත් ඡන්දයකට ගියා. ජනතාව තෝරගත්තා. අපිට ඒ බලය බලහත්කාරයෙන් නැති කරලා තිබුණා. ඒ හින්දා 2018 මොනාරි හේතුවක් මත ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අර්ථ දක්වලා කියන්න තිබුණා නැවත ඔබ කිව්වා නැවත පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. නමුත් ඒකෙන් වෙච්ච හානිය අපි දැක්කා. අද IGP සාක්ෂි දෙනකොට පේනවා. එතුමාව ගේන්න ගන්න එපා කිව්වා. අගමැතිතුමාට එන්න එපා කිව්වලු. ජනාධිපතිතුමාට එන්න එපා කිව්වලු. ඉතින් ඔය විදියට පුළුවන් ද රටක් හදන්න? ඒ හින්දා හොඳම දේ තමයි ජනතාව අතර ප්‍රශ්නයක් මතුවෙනවා නම් මේ දෙගොල්ලෝ අතර මේක විසිරුවා හැරලා ජනතාව ඉදිරියට යන එක. ඒ හින්දා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් දෙකම බලලා චෙක් ඇන් බැලන්ස් එක සම්බන්ධ සලකල බලලා අවුරුදු දෙකහමාරකට යන්න කියලා අපි ඒකට එකඟ වෙලා අවුරුදු දෙකහමාරක් කියන එක අපේ ඊට පෙරම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. එහි යන අඩුපාඩුවක් තියෙනවා නම් we can sort it out. ඊට පස්සේ ඒ හින්දා ගරු කතානායකතුමනි මා ඉතාමත්ම ගෞරවයෙන් ප්‍රකාශ කර සිටින්නේ මේ සියලු සංශෝධන වලින් 2978 විතුණු ව්‍යවස්ථාවට වඩා ඉහළට ගිය අලුත් කිසිම බලයක් ලැබෙන්නේ නැහැ. 78ට වඩා අඩුවෙච්ච බලයක් ලැබෙන්නේ 18ට වඩා අඩුවෙච්ච බලයක් ලැබෙන්නේ. එහෙනම් ජනාධිපතිතුමාට ඒ බලය තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමා ඒක නිසි පරිදි කළමනාකරණය කරගන්නට ඕන. අනිසි බියක් ඇති කරගන්න අවශ්‍යකුත් නැහැ. ජනාධිපතිවරයාව ඒ චෙක් ඇන් බැලන්ස් සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන ව්‍යවස්ථාවෙම තියෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. ජනාධිපතිවරයා යම්කිසි වැරදි දෙයක් කරොත් එම ඉම්පීච් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා. අවුරුදු 5කට පස්සේ ජනතාව ඉදිරියට ගිහිල්ලා මූණ දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා. එහෙනම් මේ අනිසි බයක් ඇති කරගන්නට ඕනේ නැහැ. නමුත් අපි කියන්නට ඕන මේ ස්වාධීන කොමිෂන් සභාව තුලින් තමයි අපේ කරු සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වා IGP ට මොනවද වචනයක්. එතුමා තෝරගත්තෙත් ඔය කොමිෂන් සභාවෙන් හොයාගත්තු මේ ව්‍යවස්ථාදායක සභාව කියන එක කියන්නට ඕන. එතකොට ඒ අනිත් අයට ප්‍රතිපාදන තියෙනවා මම කියපු අයට ඡන්දය පරදිනවා හම්බු වෙන්නේ නැහැ ආයෙ කන්ටෙස් කරන්නේ නැහැ. නමුත් ඔය සිවිල් සමාජයෙන් කියලා ආපු අය ඒ සම්බන්ධයෙන් වග කියනවද? කිසිම වගකීමක් නැහැ. මේ විදියට යන්න පුළුවන්ද? මේ විදියට රටක් හදන්න පුළුවන්ද? ඊට පස්සේ මම අහන්න කැමතියි අර නිශාන්ත සිල්වා කියලා පුද්ගලයෙක් හිටියා. එතුමා අනවශ්‍ය විදියට නඩු වලට පැටලෙනවයි කියන එක තේරුම් අරගෙන එතුමා ඉවත් කරන්නයි කියලා ඒ කාලේ හිටපු IGP ඉල්ලුවා. ව්‍යවස්ථාදායක සභාව මැදිහත් වෙලා ඒක නැවතුවා. නැවතුවාට පස්සේ ආණ්ඩුව මාරු වුණාම දවස් දෙකක් ගියේ නැහැ මේ මිනිස්සු යනවා ලංකාව අතෑරලා කොහෙද කියලා. කවුද වගේ කියන්නේ? ඒ හින්දා ඒ විදියට රටක් පාලනය කරන්නට බෑ. මම අහන්න කැමති අරු සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් ඔබතුමා ඉන්න කාලෙදි ඔබතුමා කීප දෙනෙක් හමුදාවේ සීනියොරිටි එක අමතක කරලා දාලා දැන් තරුණ අය කීප දෙනෙක් අරගත්තා. අරගෙන රෙකමෙන්ඩ් කරාම පොයින්ට් කරා. ඒ විදියට දැන් කරන්න ගියොත් එහෙම පොලිසිය මොනවද වෙන්නේ? අර කොමිෂන් එක ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් විවිධ නියෝග දෙනවා. අද SSP ලා වැඩියෙන්ම ජීවත් වෙන්නේ මේ පොලිස් ස්ථානවල නෙවෙයි. ඒ අය වැඩියෙන්ම ජීවත් වෙන්නේ ශේෂ්ඨාධිකරණේ. නඩු පිට නඩු. SSP ලා නඩු දානවා, SP ලා නඩු දානවා, ASP ලා නඩු දානවා. එහෙනම්
ඔව් පොන්සේක මන්තුමා.
ගරු ඇමැතුමා, හමුදාය කරන විදිහ පොලිසිය කරන්න බෑ. හමුදාවට වෙනම ක්‍රියාදාමයක් තියෙනවා. ඒව කරන්න බෑ රජයේ සේවයේ.
හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි එතුමා කරගෙන.
ඒ බොහොම ස්තුතියි. පොලිසිය කළ යුතු ආකාරය 19ට පෙර කරපු ආකාරය ඔබතුමා කියන්නේ 19 යටතේ කරපු ආකාරය නිවැරදි කියලාද? නිශාන්ත සිල්වා නැවත කැඳවපු එක හරි කියලාද? පූජිත් ජයසුන්දර මැතිතුමාව පත් කරපු එක හරි කියලාද? ඒකෙන් ලැබුණු ප්‍රතිඵල හොඳයි කියන එකද? ඒ හින්දා තමයි මේව වෙනස් කරන්නට අවශ්‍ය. ඉතින් අවසාන වශයෙන් වැදගත්ම දේ ගරු ආගමැතුමනි ගරු කතානායකතුමනි අවසාන වශයෙන් ඕනෑම ව්‍යවස්ථාවක් තියෙන්නට ඕන ජනසාවගේ සුභසිද්ධිය සඳහා. රජයකින් බලාපොරොත්තු වන දේවල් රාශියක් තියෙනවා. කොමිසම් දාලා අලංකාර කරන එකවත් මිනිස්සුන්ට කීප දෙනෙකුට රස්සා දෙන එකවත් තමුන්ගේ හිතවතුන් ඒ කොමිසම් වලට දාන එක නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ජනතාව බලාපොරොත්තු වන්නේ සීර්ඝ සංවර්ධනයකට යටි යොමු කරන එක. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව තවුරු කරගන්න එක. ජනතාව බලාපොරොත්තු වන්නේ මේ රටින් මත්ද්‍රව්‍ය තුරන් කරන එක. ජනතාව බලාපොරොත්තු වන්නේ මේ රටින් අපරාධ නැති කරන එක. ජනතාව බලාපොරොත්තු වන්නේ මිනිස්සු අතර සාමය සමගිය ඇති කරලා ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරන එක. ඒක මේ කොමිෂන් දාලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ප්‍රශ්නයට මූණ දීලා නායකත්වය අරගෙන ඩිසිෂන් අරගෙන කරන්නට ඕන. එහෙනම් මා විශේෂයෙන්ම ඔබතුමාගේ ගරු අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරනවා. මම එක කරුණක් විතරක් උපුටලා දක්වලා නිහඬ වෙන්න බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම වින්ස්ටන් චර්චිල් හිටපු එංගලන්තයේ අගමැතිතුමා කියනවා never worry about action but only about inaction. මේ අපි මේ පටලවගෙන තියෙන්නේ මිනිසුන්ට වැඩ කරන්න නෙවෙයි, නොකර ඉන්නේ කොහොමද කියන එකට උත්තර දෙන්න. නමුත් විධායකයා තෝරගන්නේ, රජය තෝරගන්නේ, ඇමති මණ්ඩලය තෝරගන්නේ, ජනාධිපතිව එක්ක තෝරගන්නේ වැඩ කරන්න මිසක් එක එක හේතු දක්වන්න නෙවෙයි කියන එක ප්‍රකාශ කරමින්, එම නිසා ජනතාවට අහිමි අහිතකර කිසිදු දෙයක් මේ 20 වන සංශෝධනයේ නැති බවත්, මේ 20 වන සංශෝධනයෙන් වන්නේ වඩා කාර්යක්ෂම රාජ්‍ය පාලනයකට අවශ්‍ය වටපිටාව සලසා දෙන එක විතරයි කියන එකත් ප්‍රකාශ කරමින් මම
නිහඬවනවා.
ගරු කතානායකතුමනි, ඔබතුමා ඊයේ අපිට පොරොන්දු වුණා රිෂාඩ් බදුදීන් ගරු මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය සහයෝගය දෙනවා කියලා. ඉතින් අපි කැමති
කරගන්න ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා. මේ බන්ධනාගාර මූලස්ථානයෙන් දන්වලා තියෙනවා මෙතුමා සති දෙකක් කොරන්ටීන් නිරෝධායන තත්ත්වයට පත් කළා තියෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් එකඟ වෙන ආකාරයට අපි ඒ කටයුත්ත සිද්ධ
කරනවා.
අපි සෞඛ්‍ය බලධාරීන්ට ඒ බව දන්වන්න, සෞඛ්‍ය ඇමතිතුමී ඉන්නවා අපි දන්වන්නම් එතුමී. ඔව් මුජිබර් මන්තුමනි.
කතානායකතුමනි දැන් මේ ඔබතුමා ප්‍රකාශ කළ බන්ධනාගාර මූලස්ථානයේ දන්වලා තියෙනයි කියලා. නමුත් දැන් මේ විදිහටම තිරගත වෙලා හිටපු අර ප්‍රේමරත්න මන්ත්‍රීතුමාට කොරන්ටයින් කරේ නැහැ. එතුමාව ගෙනාවා. ඇයි එන රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීතුමාව ගේන්න බැරි? එතුමාට කොරන්ටයින් තිබ්බේ නැහැ.
ඒක
එතුමාට කොරන්ටයින් තිබ්බේ නැහනේ.
හරි. ඉතින් ඒක වෙනම ප්‍රශ්නයක්. අපි සෞඛ්‍ය ඇමතිතුමීට කියන්න විසඳලා දෙන්න. සෞඛ්‍ය බලධාරීන් හරි. අපි සෞඛ්‍ය නීති රීති වලට අනුව කටයුතු කරනවා. ඔව් නලින් බණ්ඩාරමන්ත.
එතකොට ඔබතුමා බලන්න, එතකොට ඒ සෞඛ්‍ය බලධාරීන් අපේ ජයන්ත සමරවීර ඇමතිතුමා මේ චන්දරේ හිටන්නේ දැනවද? එතුමාටත් ඒ නීතිම ක්‍රියාත්මක
කරන්න. හරි, ඒකත් අපි සොයලා බලන්න. හරි, ඒකත් අපි සොයලා බලන්න. මොකද ඒ සෞඛ්‍ය බලධාරීන් දෙන උපදෙස් අනුව අපි කටයුතු
කරන්නේ.
හරි,
හරි හරි බොම් බොම් ඉස්සුතියි දැන් ඔව් ඔව් බුද්ධිගපති වෙනවා
කතානායකතුමනි අද අපි දැක්කා විද්‍යුත් නාලිකාවක මම හැට දැක්කා අපේ මේ වෙළඳැම්මතුමා PCR පරීක්ෂණයකට සහභාගී වෙලා තියෙනවා කියලා බන්දුලගොනතර මැතිතුමා ඒ වගේම ඊයේ ඒ වගේම කිව්වා රිෂාඩ් බදුන් මැතිතුමා PCR පරීක්ෂණයක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔහු දින 14ක් නිරෝධායනය වෙන්න ඕනේ කියලා. ඒතර PCR පරීක්ෂණයක් කරනවා නම් දින 14ක් නිරෝධායනය වෙනවා නම් අපේ වෙළඳැම්මතුමා එහෙම පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද? ඒක මොකද මද පත්‍රේ මම දැක්ක පත්‍රේ කියවද්දී ඒක කිව්වා. ඒකයි මම ඇහුවේ. මොකද විශේෂයෙන් ඇයි ඒ ක්‍රම දෙකක් කියන්නේ?
හොඳයි.
ගරු කතානායකතුමනි පොයින්ට් ඔෆ් ඕඩර්. පොයින්ට් ඔෆ් ඕඩර්.
ඔව් මැතිතුමා.
මගේ නම සඳහන් කරපු නිසා මේ පුවත්පත්වල තිබෙන ඒවා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ. නිවුස් පේපර් කියලා චිත්‍රපටියක් මම හදලා තියෙනවා. ඒක ඉස්සෙල්ලා බැලුවා නම් හොඳයි. දෙක මේ ගරු අතනායකතුමනි වෙළඳ අමාත්‍යාංශයේ මේ සාකච්ඡාවකට පැමිණියා වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව. ඒ ව්‍යාපාරික ප්‍රජාව අතරින් පිටකොටුව වෙළඳ සැලේ ඒ තැනත්තගේ කැෂියර්වරයාට ආසාදිතේ බවට පත් වෙලා ඒ අනුව පරීක්ෂණයකට ඒ අය යොමු කළාම බුද්ධිංශ විසින් මට දැනුම් දුන්නා. ඔබතුමත් ගිහිල්ලා මේ සාකච්ඡාව තිබුණේ දුරස්තව ඉතා විශාල දුරකින් බලන්න කියලා. එතකොට මම PCR පරීක්ෂණයක් කළා. තව බොහෝ කාලයකට නිරූපද්‍රිතව ජීවත් වෙන්න පුළුවන් කියලා සාතික කරලා තියෙනවා.
සුදර්ශනී වළාන්දි පුල්ල මන්ති දුවේ. ඔව්.
ගරු කතානායක තුමනි මේ වෙනකොට බන්ධනාගාරයේ රැඳවියන් ඉන්නව 32000ක්. ඒතර මේ 32000 ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා රිමාන්ඩ් බන්ධනාගාරගත වෙන හැම කෙනෙක්වම දින 14 නිරෝධායනය කරලා PCR කරලා තමයි ඔවුන්ව බන්ධනාගාරවල අනිකුත් බන්ධනාගාරවලට යොමු කරන්නේ. මේ වෙනකොට සියලුම අමුත්තන්ගේ විසිට්ස් නවත්තලා තිනවා, පිටින් ආහාර පාන ගේන එක නවත්තලා තිනවා. ඉතින් මේවා කොරෝනා ආසාදනයේ බන්ධනාගාර තුලට ඇතුල් වීම අවම කිරීමට ගෙන ඇති පියවරවල් ඒ අනුව තමයි ස්ථානභාර නිලධාරී වෛද්‍ය නිලධාරී වරුන්ගේ නිර්දේශයේ මත දවස් 14ක් ඒ වගේම PCR කරලා තමයි ගරු මන්ත්‍රීතුමාව ඊළඟට පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරන්න කියන එක ඔබතුමාට දැන්
බොහොම ඉස්සරදී ඉමිටියස් බකිර් මාකර් මන්ත්‍රීතුමා හරි
ගරු
බොහොම ඉස්සරදී මන්ත්‍රීතුමා හරි ඔව් දිසානායක මන්ත්‍රීතුමා ඔව්
PCR පරීක්ෂණය කරලා තමයි මාවත් එතනින් වෙන තැනකට දැම්මේ. ඉතින් ඒක දෙයක් කාටත් ඒක පොදුයි.
හරි කොමිසුති. ඔව් බාකිර් මාකර මතුමා.
කර කතානායකතුමනි අධිකරණ ඇමතිතුමා මේ සංශෝධන ඉදිරිපත් කරමින් කරපු කතාව ඉතාම අලංකාර විදියට උසාවියේ කතා කරනවා වගේ ලස්සන වචන හරබයක් කරලා මේ සංශෝධන තුලින් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවෙන්න යන අනතුර ඉතාම ලස්සනට ප්‍රසන්න විදියට වසන් කරන්න උත්සාහයක් ගත්ත බවයි මගේ අදහස. ඉතින් මම ඒ ගැන මගේ කතාවේ අවසන් භාගයේදී සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමටත් ඔබතුමන් මූලාසනයේ ඉන්න වෙලාවේ මට මේ කතාව කරන්න ලැබීම ලොකු සතුටක්. මම මේ පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ ඉඳන් බලන් ඉඳලා තියෙනවා ඔබතුමන් මේ පාර්ලිමේන්තුවේ එක් අවස්ථාවකදී තනි වෙච්ච මොහොතක්, හුදෙකලා වෙච්ච මොහොතක් ඔබතුමාට මතක ඇති. ඔබතුමා එදා හිටියේ අපේ කඳවුරේ. එදා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තීන්දුවක් ඔබ ගත්තා. අදීනව නිර්භීතව 6-5 බලයක් සහිතව සිටි ජනාධිපතිවරයාගේ ගමනට විරුද්ධව මම අද ප්‍රාර්ථනා කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් එදා ඔබතුමන් ගත්ත ඒ අදීන නිර්භීත තීන්දුව ආදර්ශයක් වේවා කියලා. අපි දන්නවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ නිදහස් රටක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම තහවුරු කරන නීති පද්ධතියේ අත්තිවාරම. රටක පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගලාගෙන ඉන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන උල්පතින්. මේ උත්තරීතර ලියවිල්ල සම්බන්ධව තීන්දුවක් ගන්නට මේ සභාව සූදානම් වන මේ මොහොතේ මගේ අදහස් ඉදිරිපත් කරන්නට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1988 මම මගේ මංගල කතාව කරන වෙලාවේ උපුටල දක්වපු ගාථාවක් සිහිපත් කළා. මමයි කතාව ආරම්භ කරන්නට කැමතියි. ධම්මපදයේ ඉන ගාථාවන්ගෙන් මම ඉතාම ප්‍රියකරන ගාථාවේ ගාථාව නතං කම්මං කතං සාදු යංකත්ව අනුතප්පති යස්ස අසුමුක රොදං විපාකම් පටිසවති තංච කම්මං කතං සාදු යංකත්ව නානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකම් පටිසවති. මේකත් මේ ගාථාවෙන් තේරුම යමක් කොට පසුතැවෙන්නට වේද යමක විපාකය කඳුළු පිරුණු මූණින් විඳින්නට සිදුවේද? එබඳු දේ නොකිරීම යහපත්ය. යමක් කොට පසුතැවෙන්නට නොවේද? යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකිද? එබඳු දේ කිරීම යහපත්ය. මේ තීරණාත්මක මොහොතේ ඔබ සැමගේ සැලකිල්ලට මේ ගාථාව යොමු කිරීම වැදගත් කියලා මම කල්පනා කළා. අපි පුංචි කාලේ අපේ ගෙවල්වල, අපේ ඉස්කෝලවල, අපේ දෙමව්පියෝ, අපේ ගුරුවරු, අපේ වැඩිහිටියෝ අපිට කියලා දුන්නේ හරි දේ කරන්න කියලා, නිවැරදි දේ කරන්න කියලා, සත්‍ය කතා කරන්න කියලා, සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න කියලා. අපේ අදහන සියලුම ආගම්වලිනුත් අපට මඟ පෙන්වන්නේ ඇත්ත කතා කරන්න, නිවැරදි දෑ වෙනුවෙන් පෙනී හිටින්න කියලා. මට මතක් වෙනවා ශුද්ධ වූ කුර්ආනයේ ඉගැන්වීම. ලෝකේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ප්‍රවේශයේ ඒ කියමන මහජන ප්‍රදර්ශනයට තබලා තියෙනවා. මම කැමති ඒ කියමනේ සිංහල පරිවර්තනය කියවන්නට මේ සභාවට. ශුද්ධ වූ කුර්ආනයේ සූරා නිසා කියන පරිච්ඡේදයේ එක සඳහන් වෙන්නේ, විශ්වාසවන්තයිනි, ඔබ සාධාරණත්වය වෙනුවෙන් නිර්භීතව පෙනී හිටින්න. ඒ ඔබට හෝ ඔබේ දෙමව්පියන්ට හෝ ඔබේ ඥාතීන්ට හෝ පෝසත්තෝ දුප්පත්තෝ අයවලුන්ට හෝ විරුද්ධව යන්නක් වුවද ඔබ සාධාරණත්වය වෙනුවෙන් නිර්භීතව නැගී සිටින්න. දෙවියන් ඔබ ආරක්ෂා කරාවි. අප සියලු දෙනා හෙට ගන්නා වූ තීරණය මම විශ්වාස කරනවා අපේ මාතෘභූමියේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම පිළිබඳව බලපාන අතිශය වැදගත් තීරණයක් කියලා. මේ තීරණය ගැන්මේදී ඔබේ බුද්ධියට ඉඩ දෙන්න, ඔබේ හද සාක්ෂියට ඉඩ දෙන්න මේ සභාවේ සිටින සියලුම පක්ෂ නායකයන්ගෙනුත් මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබේ පක්ෂවල මන්ත්‍රීවරුන්ට මේ තීරණාත්මක මොහොතේදී තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දේ පාවිච්චිකරන්න ඉඩ දෙන්න කියලා. ඒ විදිහට හෘද සාක්ෂියට එකඟව ඡන්දේ දෙන්නට අවසර දුන්නොත් මේ සභාවේ 3 දෙනෙකුට වැඩි පිරිසක් අත්ඔසවන්නේ මේ සංශෝධන වලට විරුද්ධව කියලා මම තරයේම විශ්වාස කරනවා. ඇයි මම එහෙම කියන්නේ? මේට පක්ෂව දෙන ඡන්දෙන් අපේ රටටවත් ඔබටවත් ඔබතුමන්ලාගේ ගරු අගමැතිතුමන්ටවත් හොඳක් වෙන්නේ නැහැයි කියනක ඔබේ හෘද සාක්ෂිය හොඳින් දන්නවා. මම අගමැතිතුමාගේ දේශපාලන ගමනත් එක්ක වෙන කෙනෙක් නෙවෙයි. ඒත් ඔබ සියලු දෙනාට බලයට එන්නට එතුමාගේ ජනප්‍රියත්වය හේතු සාධක වෙච්ච බව කීම බොරුවක් නෙවෙයි. ඒක අමතක කරන්න එපා. එහෙත් අද මේ සංශෝධන වලින් අගමැයි තනතුර කොප්මඩ දුරකට හැල්ලු කරලා තියෙනවද? බාල්දු කරලා තියෙනවද? හිතලා බලන්න, කල්පනා කරන්න, විග්‍රහ කරලා බලන්න වගන්ති ටික. ඔබ දෙන ඡන්දයෙන් ඔබේ අගමැතිතුමාට යහපතක් වෙනවද? ඔබට යහපතක් වෙනවද? ඒ සියල්ලටම වඩා අපේ රටට යහපතක් වෙනවද? මම විශ්වාස කරනවා අපේ අගමැතිතුමත් හදවතින්ම ඉන්නේ අපිත් එක්ක කියලා. ඉතිහාසය අප ඉතිහාසයට අපි යන්න ඕනේ කොයි විදිහටද කියන එක ගැන හොඳින් හිතලා බලන්න. ඔබේ දරුවන්ට, ඔබේ පවුලේ උදවියට, මගේ පියා, මගේ සහෝදරයා, මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නට දායක වුණා, අත්ඇසෙව්වා කියා පස්සේ පසුතැවිලි වෙන්නට, දුක් වෙන්නට ඉඩ තියන්න එපා කියලා මම ඉතාම ඕනකමින් ඉල්ලා සිටිනවා. මේ සභාවේ සමහර උදවිය හදවතින් සහ බුද්ධියෙන් මේ යෝජනාවලට විරුද්ධව එළියේදී කටහඬ අවදි කරත් විවෘත ඡන්දකදී ඒ උදවිය මේ යෝජනාවලට විරුද්ධව අත්ඔසවන්නේ නැහැ කියලා අපේ ජනතාවගේ බොහෝ දෙනා කල්පනා කරනවා. ඇයි අපේ ජනතාව බොහෝ දෙනා එහෙම හිතන්නේ, එහෙම කල්පනා කරන්නේ? ඒ මේ උදවිය ඉහළට තියෙන බය නිසා කියලයි. 19 තියෙද්දි මෙහෙම බයක් වෙනවා නම් 20 සම්මත වුණොත් කොහොම බයක් ඇති වෙයිද කියලා හිතලා බලන්න. ඔබේ පිහිටෙන් බලයට ආවේ, දැන් ඔබේ බලයයි නැති කරන්නට යන්නේ. අද මම මේ කියන දේ කරුණාකරලා ලියලා තියාගන්න. 20ට පක්ෂව අත්ඔසවන බොහෝ දෙනෙකුට තමයි අනාගතයේදී මේවයින් වැටකන්නට සිද්ධ වෙන්නේ. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන රූසවෙල්ට් ජනාධිපතිවරයා වරක් කියා තිබුණා ප්‍රකාශයක්. මම දන්නවා මේ කෑ ගහන හින්දා තමයි ලියාගෙන ආවේ, මට බයයි නැත්නම් බාධා වෙනවයි කියලා. මම කැමති මතක් කරන්නට. එතුවා කිව්වා මේ විදිහට රුසියල් ජනාධිපතිතුමා, මේ ලෝකේ අපි බෙහෙවින්ම බය විය යුතු දෙයක් තියෙනවා. අපි බෙහෙවින්ම බය විය යුත්තේ බියසුලුකමටයි කියලා රුසියල් ජනාධිපතිතුමා කිව්වා. අද මේ බියසුලුකමට බිය නොවි අපේ රටේ ප්‍රබුද්ධ කොටස් ආගමික නායකයන්, වෘත්තීය සමිති නායකයන්, මේ රජයේ බලයට ගෙන එන්නට කැපවෙච්ච ආගමික නායකයන් වෙහෙස වෙච්ච බලවේග තම හඬවල් දැන් අවදි කරවලා තියෙනවා. ඒ ජනාධිපතිතුමන් සහ රජය ඒ හරට ඇහුම්කන් නොදී කඩිමුඩියේ මේ සංශෝධන සම්මත කරගන්නට හදනවා. ජනාධිපතිතුමන්ට බලය තියෙනවා, පාර්ලිමේන්තුවේ බලය තියෙනවා, 3-2 තියෙනවා. එහෙම තියෙද්දිත් විවස්සා සංශෝධනය ගැන ජනතා කතිකාවතකට ඉඩ දෙන්නේ නැතුව ඇයි දඩිබිරියේ කලබලයෙන් මේක සම්මත කරගන්නට උත්සාහ කරන්නේ? හරිනම් පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ අද රට මුහුණ දිලා තියෙන මේ ව්‍යසනයෙන් ගොඩේන හැටි ගැන කතා කරන්න. රැකියාවල් අහිමි වෙලා, ආදායම් නැති වෙලා, ආයතන වැහිලා, රෝහල්වල ඇඳන්වල ඇඳන් මදි වෙලා, මිනිස්සු විඳින දුක ගැන පිළියම් යොදන්නට මේ පාර්ලිමේන්තුව කැඳවන්නට ඕනේ. අද මේ සභාවට මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ කුමන පසුබිමද කියලා අපි මේ කල්පනා කිරීම වැදගත් කියලා මම හිතනවා. අද ජනාධිපතිතුමන්, ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්ලා මහත්මයා, ප්‍රමුඛ නීතිවේදීන්, මහාචාර්යවරුන් ඇතුළත් කමිටුවක් පත් කරලා තියෙනවා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නට. ඒ අතරතුර මේ කඩිමුඩියේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා සම්මත කරගන්නට උත්සාහ කරනවා. මේ යෝජනා ඉදිරිපත් කරමින් ගරු අධිකරණ ඇමතිතුමා 19 විවේචනය කෙරුවා. ඊට මුළු සභාවම එදා පක්ෂ ભેදයෙන් තොරව සහයෝගය දුන්නා. තමයි මේ ඉන්න ඇමතිවරු, මන්ත්‍රීවරු තමගේ හෘද සාක්ෂිය අවදි කරන්න කී දෙනෙක් ඒවට සංශෝධන ඉදිරිපත් කළාද, ඒවට අදහස් ඉදිරිපත් කළාද, ඒ හැමෝම අතෝසවල ඡන්දය දුන්නා. එක්කෙනායි විරුද්ධ වුණේ සරත් වීරසේකර ඇමතිතුමා විතරයි, සරත් වීරසේකර මන්ත්‍රීතුමා විතරයි. ඒට පක්ෂ ભેදයෙන් තොරව සාකච්ඡාවට කීපයක් මෙදා පැවැත්තුවා. සම්මුතියෙන් එකඟත්වයෙන් එදා ඒ යෝජනා ඉදිරිපත් කළේ. තහනමේ දුර්වලකම් තියෙනවා නම් අපි ඒවට ඉදිරිපත් කරන පිළියම් ඊටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. එහෙම නැතුව අධිපතිවාදී ගමනකට ආශිර්වාද කරන සංශෝධන විය යුතු නැහැ. ඔබලා ජනතාවගෙන් වරම් ඉල්ලුවේ කුමක් සඳහාද? ඇමතිතුමා කිව්වා එක කතාවක්. මම කැමති සෞභාග්‍ය දැක්මෙන් උපුටලා දක්වන්න. මොකද ඒ සෞභාග්‍ය දැක්මේ ජාතික සමගියට මල් කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන මෑයෙන් තියෙන පිටුවේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. මහජනතාවගේ මෙන්ම විවිධ දේශපාලන සහ බහුජන සංවිධානවල යෝජනා ලබාගෙන නව ව්‍යවස්ථාවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය කරන තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු යොදනු ලැබේ. දෙවන පරිච්ඡේදයේ මෙහෙම කියනවා. විධායක ජනාධිපති ක්‍රමය, මිශ්‍ර මැතිවරණ ක්‍රමය, පළාත් සභා ක්‍රමය, නීතියේ ආධිපත්‍ය සවිමත් කිරීම වැනි ශේෂ්ඨ සියල්ලම ව්‍යවස්ථා සම්පාදනයේදී අවධානය යොමු කරේ. අවංකවම එදා ඔබලා ඉඟි කළේ මොකද්ද මේ සඳහනින්? පළාත් සභා ක්‍රමය නැවත සමාලෝචනය කරන බව නෙමේද? මැතිවරණ ක්‍රමය නැවත සමාලෝචනය කරන වග නෙමේද? ජනාධිපති ක්‍රමය නැවත සමාලෝචනය කරන වග නෙවෙයිද? නීතියේ ආධිපත්‍ය සවිමත් කරන බව නෙමේද? ඒ දැන් මැතිවරණී දුන්නු පොරොන්දු වලට පිටුපෑමක් නෙවෙයිද අද ඔබ කරන්නට හදන්නේ? මේ සංශෝධන වලින් පළාත් සභා ක්‍රමය, මැතිවරණ ක්‍රමය, විධායක ජනාධිපති ක්‍රමය නැවත සමාලෝචනය කරනවා වෙනුවට මේ සංශෝධන වලින් විධායක ජනාධිපති දුරේට අසීමිත බලයක් දෙමින් අධිකරණීය ව්‍යවස්ථාදායකය ජනාධිපතිවරයාගේ අනසක යටතට ගන්නටයි උත්සාහ කරන්නේ. මේ අවස්ථාවේදී නැවතත් මම කැමති ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා රුසවෙල් ජනාධිපතිවරයා කළපු ප්‍රකාශයක් සිහිපත් කරන්නට. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක පුද්ගලයෙකුගේ බලය වර්ධනය වීම, මතුවීම ජනතාව ඉවසන්නේ නම් එහිදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා නොවේ. ආණ්ඩුවේ හිමිකාරත්වය යම් පුද්ගලයෙකු හෝ යම් කණ්ඩායමක් හෝ වෙනත් පුද්ගලික බලයක් විසින් අත්පත් කරගන්නේ නම් එය පැසිස්ට්වාදයයි රුසෙල් ජනාධිපතිතුමා කියනවා. මධ්‍යස්ථව කල්පනා කරලා බලන්න අද මේ සංශෝධන වලින් කරන්න යන්නේ මොකද්ද? මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් දූෂණ කොමිසම, මුදල් කොමිසම, සීමා දින්ද කොමිසම, මේ සියල්ලම ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව පත්කරන්නට මඟ පාදනවා, අවකාශ සලසනවා. ස්වාධීන කොමිෂන් සභාවල් ඉන්ට ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වය කල්පනා කරලා බලන්න. මට මැවිලා පේනවා වයඹ පළාත් සභා ඡන්දේ. මතකද එදා අර පළාත් සභා මන්ත්‍රීතුමා, ගලප්පති මන්ත්‍රීතුමාව නිර්වතින් මහමග ඇවිද්දෙව්වා. කාන්තාවක් නිර්වතින් මහමග ඇවිද්දෙව්වා. ආරක්ෂාව භාරව හිටපු දේශපාලනක්ෂියෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙහෙ ඕපු හැටි. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා මතකයන් අවදි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එදා වෙච්ච දේවල් අපි මුහුණ දුන්න තත්ත්වයන් කල්පනා කරලා බලන්න. ඒ ස්වාධීන කොමිෂන් සභාවේ එන්ට ඉස්සෙල්ලා පොලිසිය තමන්ගේ ආයුධයක් විදිහට එදා පාවිච්චි කරුවේ. අද ස්වාධීන කොමිෂන් පැමිණීමෙන් පස්සේ මේ රටේ කිසිම මිනිස් ඝාතනයක් සිද්ධ වුණේ නැහැ. සියලුම මැතිවරණ නිදහස් හා සාධාරණ මැතිවරණ හැටියට පැවැත්ුණේ. අනික බලන්න අග විනිශ්චයකාරතුමා, ශේෂාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා, අභියාචනාධිකරණයේ සභාපතිතුමා, විනිශ්චයකාරවරු, අධිකරණ කොමිසමේ සභාපතිතුමා හැර අනෙක් සාමාජිකයන් සියල්ල, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා, මේ සියල්ලම ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව පත් කරන්න මාර්ගය සැලසෙනවා. දීන වහල් අධිකරණයක් අපි මෙරටේ ඇති කරන්නට කටයුතු කරන්න යන්නේ. අපේ රටේ ආර්ථිකයටත් මේක බලපානවා. ආයෝජන වලට මෙරටේ එන්නේ ඉන්න විදේශ ආයෝජකයෝ කල්පනා කරයි අපේ ආයෝජන ආරක්ෂිත නැහැ, රජයට දීන වෙච්ච අධිකරණයක් මෙරටේ තියෙන්නේ කියලා. අපේ රටේ ප්‍රතිරූපයට මොනවද වෙන්නේ? අපි ලෝකෙන් හුදකලාවේවි මේ වගේ නීති රීති සම්මත කරන්නට ගියොත් ජනාධිපති ඒකපාක්ෂිකව අගමැති ඉවත් කිරීමේ, ජනපතිවරයාට ඒකපාක්ෂිකව අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ලබා දෙනවා. ඇමතිවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් නොසලකා තෝරන්නට බලය දෙනවා. ඒකපාක්ෂිකව ඇමතිවරුන් ඉවත් කරන්නටත් බලය දෙනවා. මේ සංශෝධන වලින් විධායකය, ව්‍යවස්ථාදායකය අතර බලතුලනය නැති කරලා සියල්ලම එක පුද්ගලයෙකුගේ අනසකට ගැනීමයි සිද්ධ වෙන්නේ. අපේ අධික මේදි මම කැමති 78 විවස්ථාව ඉදිරිපත් කළ අවස්ථාවේදී බණ්ඩාරනායක මැතිනිය කරපු කතාවක් සීපත් කරන්නට. අද අලුත් දෙයක් නැහැ. 78 තියෙන GR ගේ විවස්ථාවට අනික තමයි අපි කරන්නේ කියලා අධිකරණ ඇමතුමා කිව්වා. තවත් සමහර උදවිය ඒ විදිහට ප්‍රකාශ කරලා තිබ්බා. අද JR ජයවර්ධනයන්ගේ 78 විවස්ථාව වසර 40කට වැඩි කාලයක් ගත වෙලා මේ කාලය තුලදී ලවපු අධ්‍යක්ෂින් වලට අනුව ගාමිණී දිසානායක මහත්මයා, ලලිත් මුදල් ඇතුළත් මුදලි මහත්මයා ඇතුළු දෙපැත්තෙම හිටපු උදවිය පහුගිය කාලේදී එකඟත් දෙකට ආවා. මේ අසීමිත බලතල එක පුද්ගලයෙකු අත තිබීම රටට අහිත කරයි, ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට අහිත කරයි කියලා කරු කතානායකතුමනි, ඔබතුමාට ඒ ගැන හොඳට අත්දැකීම් තියෙනවා. හොඳට අත්දැකීම් තිබෙන බව මම දන්නවා. ජයා ජවර්ධනයන්ගේ කාලෙදී පමණක් නෙවෙයි, මතක් කරලා බලන්න 70 ඉඳන් 77 දක්වා අවධිය බණ්ඩාරනායක මැතිනියට තුනෙන් බල දෙක බලයක් තිබුණා. බලය වැඩියෙන් ලැබුණු ඕනම පුතත්ජන මිනිසියෙක් ඒ බලයෙන් මත් වෙන්න පුළුවන්. ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙද්දී 1970 යුගයේදී අවුරුදු 5කට වරම ලැබපු උදවිය ජනමත විචාරණයක්වත් පවත්වන්නේ නැතුව 1977 දක්වා තමන්ගේ පාලන කාලයේ දික් කරගත්ත හැටි, ඊට විරුද්ධව ජනතාව විරෝධතා දක්වනකොට මහමගට බහිනකොට විරෝධතාවලට එක්ුණොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දීපල රාජසන්තකයි කියලා ගුවන් විදුලියෙන් නිවේදන නිකුත් කරපු හැටි මට මතක් වෙනවා. මම ඒ අවදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේ ඉතිහාසයෙන් අපි පාඩම් උගත යුතුව තිබෙනවා. එසේ ක්‍රියා කළ මැතිනිය ජයජ් ජයවර්ධනයන් යටතේ 6-5 බලයෙන් බලතල වැඩි කරගන්නට උත්සාහ කරන විට පාර්ලිමේන්තුවේදී කළ කතාව මට සිහිපත් වෙනවා. අවසරයි මට ඒක උපුටලා දක්වන්න. ඒක එතුමිය ප්‍රකාශ කළේ 1978 අගෝස්තු මාසේ 3 වෙනිදා හැන්සල්ට් එකේ මම උපුටා දක්වන්නේ. මොකද්ද කිව්වේ? 78 ව්‍යවස්ථාව සම්මත කරන්න යනකොට බණ්ඩාරනායක මැතිනිය හිට්ලර් කළේ වයිමා ජනරජ ව්‍යවස්ථාව උපයෝගී කරගනිමින් මුළු ව්‍යවස්ථානුකූල රාජ්‍යකමය විනාශ කර දැමීමයි. ප්‍රථමයෙන්ම හිට්ලර් කළේ ජනාධිපතිගේ සහ කැබිනට් මණ්ඩලයේ නායකයා වූ චාන්සලර්ගේ සියලුම විධායක බලතල තමන්ටම පවරා ගැනීමයි. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයන් මගින් එතෙක් ජනසම්මතවාදී සමූහ ආණ්ඩුවක් වශයෙන් පැවති රජය ඒකාධිපති රජයක් බවට පරිවර්තනය කර තමාමෙහි ආඥාදායකයා බවට පත්වීමයි. හිට්ලර් ඊට කලින් පැවති මහජන මතය විමසීමේදී තමාලත් අතිවිශාල මහජන වරම පාවිච්චි කළේ වයිමා ජනරජ ව්‍යවස්ථාවේ ප්‍රජාතාන්ත්‍රික අංග සියල්ල අනුක්‍රමයෙන් අහෝසි කිරීම සඳහායි. අන්තිමේදී ජර්මනියේ ඉතුරු වූ එකම දේශපාලන තන්ත්‍රය ඒක පුද්ගල ආඥාදායකත්වයක් පමණයි. මේ තත්ත්වය හමුවේ උදාසීන ජනතාව උදාසීනව සිටීමේ අතිද වාහනක ප්‍රතිඵලය ජර්මනිය පමණක් නොවෙයි මුළු මහත් ලෝකයේම වින්දා. මේ බණ්ඩාරනායක මැතිනිය කියන්නේ 78 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තුනෙන් හැම වෙලාවෙම 3-2 වැඩි බලය එක පුද්ගලයෙක් අතර ගියාම සිදුවන දේ අපට තේරුම් ගන්න පුළුවන්. ලෝක ඉතිහාසයේ අපට සාක්ෂි කියනවා. ඒ නිසා අපේ ආදර්ශය විය යුත්තේ හිට්ලර්ලා මුගාබෙලා නෙමෙයි. අපේ ආදර්ශය විය යුත්තේ නේල්සන් මැන්ඩෙලා වගේ උදවිය, දකුණු ආප්‍රිකාවේ ව්‍යවස්ථාව වගේ දේවල් අපි ආදර්ශයට ගත යුතුව තිබෙන්නේ. මේ තත්ත්වය තුළ අපි සියලු දෙනා පටු පක්ෂ සීමාවන් තුළ කොටු වී කටයුතු කිරීම වෙනුවට අපේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පුරවැසි උරුමයන් ආරක්ෂා කර දීම උදෙසා සත්භාවයෙන් වගකීම් ඉටු කළ යුතුව තිබෙනවා. අද අපේ රටේ මේ පසුබිම තුළ මම දකින්නේ පවතින්නේ සහ පැවතිය යුත්තේ කඳවුරු දෙකක් පමණයි කියලා. එකක් ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම, පුරවැසි අයිතිය වෙනුවෙන් පෙනී සිටින කඳවුර, අනෙක ගෝත්‍රික දේශපාලනයක් කරන වැඩවසම් සිතුම් පැතුම් වලින් විදිය නොහැකිව සිටින අධිපතිවාදී ගමනකට ආවරණ කඳවුර. ඔබත් අපත් නිවැරදි තේරීම කළ යුතුව තිබෙනවා. මිනිස් ජීවිත දූවිලි ගානට දාලා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරෙලිය මෙරටෙන් ඈත් කරන දවසක් බවට හෙට දවස පත් කරනවාද නැද්ද කියන එක තීන්දුව කරන්නේ මේ සභාවේ සිටින මන්ත්‍රීවරු. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තීරණාත්මක දවසක් හෙට දවස. ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික ආරක්ෂාව කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වෙච්ච රටවල ජාතික ආරක්ෂාව පවතින්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වූ රටවල නිතර කැරළි ජනතා නැගිටීම් සිදු වෙන බව අපි දකිනවා. සජිත් ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමන් අද යෝජනා කළ තියෙනවා ජාතික ආරක්ෂාව වගේ දේවල් වලදී යම් 19 ව්‍යවස්ථාවක් යම් යම් අඩුපාඩුකම් සිදු වුණා නම් විසඳුමක් හැටියට ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම. එතෙන්දි පක්ෂ ભેද වලින් තොරව ඒ ප්‍රශ්නේ දිහා අපි ඇමතිය යුතුව තිබෙන බව එතුමා අවධාරණය කළ තියෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධන ආයෝජනාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ව්‍යවස්ථා බෝම්බයක් ලෙසයි මම දකින්නේ. මේ බෝම්බය පුපුරා හරිනට ඉඳදී අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුණු විසුණු කරනවද, මේ ව්‍යවස්ථා බෝම්බය නිෂ්ක්‍රිය කරනවද? තීන්දුව තියෙන්නේ ඔබ සැම අතේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම රැක දෙන්නට ඔබ සැමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මම මගේ කතාව සමාප්ත කරන්නට කැමැති පාසල් කාලේ පටන් මම ප්‍රිය කරපු ටිබෙට් ජාතිකයේ ස්මයින්ද හාමුදුරුවන්ගේ නිදහස් මන්ත්‍රයේ කවි පොතේ තියෙන කවියකින්. ඉස්ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස්නීදහස පිළිස සටන්ට සැරසෙන්නේ හිස්මල තිබෙද්දි මේ වගේ නොතගන්නේ ඇස්කෙටි දෙකට හෙන ගැහිලාද සිහලුන්නේ එදා එතුමා සිහලුන්නේ කියලා උන්වහන්සේ ඇමතුවේ මම හිතනවා තුන් සිංහලයේ වාසය කරන සියලුම ජනතාව වෙත පළල් අර්ථයකින් මිසක පටු අර්ථකේ නොවේ කියලා මම විශ්වාස කරනවා බොහොමත්ම සූති කතා නැතුමනි
ඕ මිසුති